साधु। දෙදහස් විස්ස වසරේ දොළොස්වැනි මාසේ 29 වෙනිදා භාවනා වැඩසටහන අවසාන පොහෝ දවස උඳුවක් පුර පසළොස්වක පොහෝ දවස උඳුවක් කියලා යෙදෙන්නට හේතුව එක එක ගොවිතැන් කරන සමයන් වලදී ඒ උඳුව පුරන සමය වෙච්ච නිසා උඳුවක් පොහොය බවට පත් වුණා කියලා කියනවා. ඒ වගේම මේ පොහොය දවසේ තමයි සංඝමිත්තා මහරහත්මේනින් වහන්සේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කිරීම. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ රටේ ස්ථාපිත වීම, මෙහෙණි ශාස්ත්‍රයේ ආරම්භය, ස්ථාපනය ආදී කොට ඇති විශාල කරුණු රාශියක්, වැදගත් කරුණු රාශියක් සිහිපත් කරන ශාසන ඉතිහාසයක් සිහිපත් කරන දවසක්. ප්‍රථම කාන්තාවගේ සෝහන් මාර්ගඵලයේ පිහිටේ ඒ කාන්තාවගේ පිළිබඳව අනුලා දේවියගේ ජීවිත සහ ගුණය අගය කරන කාලයක් බවට පත්වෙනවා. එදා අතීතයේ මේ සැනසීම මහා කරුණාවෙන් මේ මහරහතන් වහන්සේලා, රහත් මෙහෙණින් වහන්සේලා බුද්ධිමත් ජන සමාධිය උදෙසා, ඥානවන්ත ජන සමාධිය උදෙසා ආමන්ත්‍රණය කරලා මාර්ගෝපදේශ ලබා දීලා ඒ නිවා සැනසුව නිසා අදත් අපිට නිවි සැනසෙන්න පුළුවන්. ඒ උත්තමයන් වහන්සේලා, උත්තමාවියන් සිදු කරන ලද ශාසනික මෙහෙවර අප්‍රමාණයි. අපි ඒ පහන අවිච්චින්නව දල්වා ගත්ත නම් මතු උපදින ඥානවන්ත සමාජය උදෙසා, බෞද්ධයන් උදෙසා කියන වචනේ පාවිච්චි කරන්න අමාරුයි. මේ ඥානවන්තයන් උදෙසා කියන වචනේ පාවිච්චි කරොත් බොහොම හොඳයි. මොකද සම්බුද්ධ ශාසනය කාටද අයිති කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවාම මාගේ භාග්‍යවත් වරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ පින්නතුනේ කාටද මේ ශාසනය අයිති? සිවණ පිරිසට. එහෙම කියන්නේ නැති නෑ. මේ සිවණ පිරිස අතරෙත් අඥාන පිරිසක් ඉන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දුටුවා මෙන්න මේ වචනේ මම භාවිතා කරන්න ඕන කියලා. මොකද්ද භාවිතා කර වචනේ? පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ. මාගේ ධර්මය ප්‍රඥාවන්තයන්ටයි. ඒ නිසා අපි ශාසනය ඉතිරි කරන්න ඕන, ශාසනය දහයාද කරන්න ඕන, ශාසන ධර්මයේ ධර්මය දේශනා කර තිබෙන්න ඕන. මේ ලෝකේ ප්‍රඥාවන්තය බිහි වෙනව දුර්ලභ. මෙන්න මේ අයට තමයි මේක තේරෙන්නේ. ඒ ඇත්තන්ට තමයි දුක තේරෙන්නේ, දුක්ඛ සමුදය තේරෙන්නේ, දුක්ඛ නිරෝධය තේරෙන්නේ, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව තේරෙන්නේ පින්නතුනි මෙන්න මේ ප්‍රඥාවන්තයන්ට. එසා අප ශාසන ධර්මයේ ඉතිරි කරලා තියන්න ඕන, තව බොහෝ කාලයක් ඉස්සරහට ගමන් කරන්න. ඉතින් විහෙර විහාර ඉතුරු වුණාට මදි, මේ නිවීම ඉතුරු වෙන්න ඕන. මේ නිවීම කියන පින්නතුනේ මේ ආධ්‍යාත්මික දර්ශනය. මේක කයෙන් දකින්න තියෙන දෙයක් නෙමෙයි, මේක නුවණ වර්ධනය කර ගැනීමක්. ශරීරයෙන් සිල්වත් වෙන්න හදනවා, ඇවිදින විදියෙන් සිල්වත් වෙන්න හදනවා, කන බොන විදිහෙන් සිල්වත් වෙන්න හදනවා. ඒක විහිළුවක්. එහෙම සිල්වත් වෙන්න පුළුවන්ද? දැන් අපිට සංවරය කියලා ඇත්තටම කියන්නේ එහෙම නෙනේ. වාඩි වුණාම වාඩි වෙන විදියෙන් සංවරව වාඩි වෙනවා. ඕවයි තමයි අපේ අය දන්න සංවර අසංවරකම්. ඈ කෑම කනකොට සංවර අසංවරකම්. ඒවයි විනයක් තියනවා. ඒක හරි. නමුත් ඒක බුද්ධ ආදී මහෞත්මයන් වහන්සේලා පෙන්නුම සංවරය නෙමෙයි. එහෙනම් සිතෙන් නුවණින් සංවර වීම පඤ්ඤාවන්තසයන් ධම්ම. සිත සංවර කිරීම, සිත මනාව දමනය කර ගැනීම සචිත්ත පරියෝදපනම්. සිත මනාව දපනය කර ගැනීම. අපිත් මේ ශාසනය ඉදිරියට තියන්න ඕන නම් අපිත් කරන්න ඕන, අපිත් අවබෝධ කරගන්න ඕන, අවබෝධ කරගෙන අනිත් කෙනාට මේ ශාසනය ලබා දෙන්න. මේ ශාසනයේ අවසාන යුග පුරුෂයා නොවන්න කියලා බුදුහාමුදුරුව අපට ඉල්ලීමක් කළා. මොකද අවසාන යුග පුරුෂයා කියන්නේ? තමන් ධර්මයේ දැක්කා, එතනින් එහාට තව කෙනෙක් නැහැ. තමන් ධර්මයේ දැක්කා, එතනින් එහාට තව කෙනෙක් තමන් බිහි කරන්න උදව් කරන්න නැතුව එයා මේ ජීවිතේ නික්මිලා ගියොත් අන්න එයාට කියන්නේ අවසාන යුග පුරුෂයා කියලා. ඉතින් මං හරි සන්තෝෂ වෙනවා. මම අවසාන යුග පුරුෂයෙක් නෙමෙයි, මම යුග යුග පුරුෂයෙක්. මොකද හේතුව, මගෙන් ධර්මය අහලා ස්වාමීන් වහන්සේලා ඉන්න ගොඩක් අය. ඒ ඇත්ත තව තව ස්වාමීන් වහන්සේලා බිහි කරලා තියෙනවා. තව තව බොහෝ ශ්‍රාවක ශ්‍රාවිකාව නිර්මාණය කරනවා. ඒව මගේ නිකායේ මට සම්බන්ධයි, මම මහාන කරපුවයි කියලා එකක් නැහැ. මට මේ මුළු ලෝකෙම ඉන්න ස්වාමීන් වහන්සේලා ප්‍රඥාවන්තය, ප්‍රඥාවන්ත ස්වාමීන් වහන්සේලා, ඒ මගේ සහෝදර ස්වාමීන් වහන්සේලා තමයි. බුදුහාමුදුරු වෙනුවෙන් ඉදි කරපු හැම පන්සලක්ම ඒක මගේ පන්සලක් තමයි. ඒ හැම එකක්ම පිරිසිදුව ලස්සනට පිළිවෙලට බණපදයක් කතා කරලා හිත නිවෙන තැනක් වෙනව දකින්න අපි කැමතියි. මේ ලෝකේ ඉන්න ප්‍රඥාවන්ත සියලුම මිනිස්සු බුද්ධ ශ්‍රාවකය තමයි. මොන ආගමේ වුණත් එයා ප්‍රඥාවන්ත නම් එයා බුද්ධ ශ්‍රාවකේ. මොකද ඔහුට මේ බුදුදහම ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. බෞද්ධ ආගමේම උපදිනවා. නමුත් ප්‍රඥාහීනයි. පන්සල එහා පැත්තේ වැටි උපදින්නේ. එයා බුද්ධ ශ්‍රාවකයද? නෑ පින්නතුනි. එයා පාතාල කලිනායකයෙක් වෙන්න පුළුවන්. එනිසා ප්‍රඥාවන්තයා කොතනද ඉන්නේ? එයාට තමයි මේ බුද්ධ ශාසනය අයිති. ඉතින් පින්නතුනි, අපි දෙසන ධර්මය තුළ නිවෙන අය ඉන්නවා. ඒ නිවෙන්නේ පින්නතුනේ මේ ශාසන ධර්මයට විතර්ක ඇති කරගෙන කටයුතු කරන්න, තර්කවාද විවාද ඇති කරගන්න ආපු අය නෙමෙයි. ඒකාන්ත වශයෙන්ම මේ දුකෙන් අත් මිදෙන්න ඕනේ කියන කල්පනාවෙන් ජීවිතේ ලැබපු වේදනා දුක් ගැහැට වලින් අත් මිදෙන්න ඕනේ කියන කල්පනාවෙන් ආපු උදවිය තමයි නිවන් දකින්නේ, සාසන ධර්මය අවබෝධ කරගන්නේ. එහෙම නැතුව ඉතින් දැනගන්න ආපු අය, ජීවිතේ දුක දැනෙච්ච නැති අය, ජීවිතේ දුක දැනෙන කම්ම පින්නතුනේ පසු වේවි බණ අහමි. ජීවිතේ හරියටම දුක දැනුනොත් එයා දුක්ඛ සමුදය හොයනවා. දුක්ඛ සමුදය හොයාගත්තොත් එයා දුක්ඛ නිරෝධ මාර්ග ප්‍රතිපදාව සොයාගන්නවා. මුලින්ම බලන්න ඕන දුක දැනුණද, දුකට හේතුන් සෙව්වද, එහි නිරෝධය නිර්වාණය සොයා යනවද, දැන් තමන් ඉන්නේ නිරෝධය නිර්වාණය සොයා යන තැනද. දුකට හේතුව මමත්වයයි කියලා දුටුවද, ඒ මමත්වය ප්‍රහාණය කරන වැඩපිළිවෙලේ දැන් ඔබ ඉන්නවද. දුකත් මමත්වය, දුකට හේතුවත් මමත්වය, දුක්ඛ නිරෝධයත් මමත්වය නිරෝධ කිරීම, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවත් මේ මමත්වයම නිරෝධ කිරීම තමයි පින්නන්නේ, වෙන අනෙකක් නොවේ. දුක තියෙන්නේ පොතේ නෙමෙයි, දුක තියෙන්නේ හිතේ. සමුදය තියෙන්නේ පොතේ නෙමෙයි, සමුදය තියෙන්නේ හිතේ. හැදෙන විදියක් තියෙන්නේ හිතේ. නිරෝධය තියෙන්නේ පොතේ නෙමෙයි, නිරෝධය තියෙන්නේ හිතේ. නිරෝධගාමි ප්‍රතිපදාව තිබෙන්නේ පොතේ නෙමෙයි, ඒක තියෙන්නේ හිතේ. දැන් කියවන්න ඕන මොකද්ද? පොද්ද නෑ. දැන් කියවන්න ඕන හිත. පොතෙන් කියලා දුන්නේ හිත කියව ගන්න කියලා. හරියට පොත කියෙව්වනම්, පොතෙන් හරි තේරුම ගත්තනම්, දැන් ඇඟිල්ල දිගු වෙලා තියෙන්න ඕන කොයි පැත්තටද? තමා පැත්තට. තමන්ගේ සිහිය දිගු වෙලා තියෙන්න ඕන තමන්ගේ පැත්තට. පින්නතුනේ නිවන සොයමින් ඉන්න කෙනෙකුට ඕනෑ තරම් උපකාරක වෙන වචන මේ පිට වෙනවා. මේ වචනයක් අරගෙන නිවි හැනෙන්න පුළුවන්, සැනසෙන්න පුළුවන්. එහෙම උදවිය අපිට මුණ ගැහෙනවා. ස්වාමීන් වහන්සේගේ අහවල් වචනය තමයි මගේ ජීවිතයට දැනුනේ. ඒ වචනේ ඔස්සේ ගිහිල්ලා මම මේක අවබෝධ කරගත්තා. ඒ බලය ඇති කෙනා නෙමෙයි, නිලය ඇති කෙනෙක් නෙමෙයි, උගත්කම් උපාධිකම් මහා ගොඩක් ඇති කෙනෙක් නෙමෙයි, ඒ කෙනා ප්‍රඥාව ඇති කෙනෙක්. එස සමහරලාට භෞතික දේවල් තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන් නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. ප්‍රඥාව තියෙනවා යාට. ප්‍රඥාව කියන්නේ වෙනම දෙයක්, සසරින් පුරුදු කරන දෙයක්. මේ ජීවය යම් කිසි දවසක හටගෙන සසර පැවතිලා 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 මේ විඥාන ධර්මයේ ඊටාම ශක්තිමත් භාවයට පත් වෙලා අවසානයේ විඥාන ධර්මයේ විසින් ඒ විඥානේ අතික්‍රමණය කරන අභිභවායන ශක්ති ධාරාවකට ඇතුල් වෙන්නට තරම් බලවත් බවට පත් වෙලා මේ විශ්වය තුල. අන්න එයාට හැකියාව තියෙනවා මේ භවය අවසන් කරන්න. එහෙමත් නැත්නම් පාලනයට ගන්න. සිත තමන්ගේ පාලනයට ගැනීම. ඔබ දිහා බලන්න, ඔබ ඔබේ සිත පාලනයට ගත්තද කියලා බලන්න. ලෝකය පාලනයට ගන්නවා. යම් කිසි කෙනෙක් ලෝකයම පාලනයට නතු කර ගන්නවා. එයාට සැපද්ද තියෙන්නේ, දුකද්ද තියෙන්නේ? ඒකට මේ මිනිස්සු හැමෝම පොරබදන්නේ නේද? ලෝකයම පාලනයට ගන්න. ඒකනම් දුකක්, වේදනාවක්, පීඩාවක් බවට පත් වෙන්න පුළුවන්. එහෙත් හිත පාලනයට ගත්ත කියලා කියන පින්නතුනේ අවබෝධයෙන් ඒකෙන් දුකක්, පීඩාවක් ඇති වෙන්නේ නැහැ. ඔව්, සැනසීමක්මයි ඇති වෙන්නේ. මොකද්ද මේ හිත පාලනයට ගත්ත කියනකින් අදහස් වෙන්නේ? සිත පාලනයට ගත්තා කියන්නේ පින්නතුනේ සිත අතහැරියා. ලෝකේ පාලනයට ගත්තා කියන්නේ ලෝකේ අල්ලගත්තා. සිත පාලනයට ගත්තා කියන්නේ සිත අතහැරලා දැම්මා. අන්න ඒ විතරයි පින්නතන හිත පාලනය වෙන්නේ. ඉන්ද්‍රයන් පාලනයට ගත්තා කියලා කියන්නේ පින්නතන ඉන්ද්‍රයන් අතහැරලා දැම්මා. අන්න ඒ විතරයි ඉන්ද්‍රයන් පාලනය වෙන්නේ. මේ ලෝකෙ බොහෝ දෙනෙක් අතහැරීම කියන වචනේ භාවිතා කරනවා. නමුත් අප මේ අදහස් කරන අතහැරීමේ කියන වචනය සුවිශේෂී වචනයක් බව මෙතන ඉන්න බොහෝ පින්නතුන් දන්නවා. ලෞකික ලෝකයේ තුල මිනිසුන් කතා කරන අතහැරීමක් නොවේ අපගේ මේ කතා කරන අතහැරීම. පුජ්‍යලේක විසින් අතහරින අතහැරීමක් තියෙනවා. පුජ්‍යලත්වයේ අතහැරීමක් තියෙනවා. වචන දෙකයි බොහොම ගැඹුරුයි. පුජ්‍යලයා විසින් කරනු ලබන අතහැරීමක් තියෙනවා. අන්න ඒක තමයි මුළු ලෝකෙම අඳුරන්නේ. දෙවෙනි වචනේ මොකක්ද? පුජ්‍යලයාව අතහැරීම. මෙන්න මේ පුජ්‍යලයාව අතහැරියොත් ඔබ සියල්ල අතහැරියා වෙනවා. මේක තමයි වටහා ගන්න අසීරුම අමාරුම කාරණේ පිටුනේ. ගැඹුරු කාරණේ මෙන්න මේක. මේක වටහා ගන්න හරි අසීරුයි. නමුත් දහස්වර සියක්වර ලක්ෂවාරයක් අධ්‍යයනය කරලා සොයා බලලා වටහා ගන්න බැරි කමක් නැහැ. පින්නතුනේ ලෝකෝත්තර ධර්මයේ වචන වලින් අසන්නට බෑ. ලෝකෝත්තර ධර්මයේ වචන වලින් අසන්නට බෑ. ඇයි හේතුව පෙන්වත්නි? ලෝකෝත්තර වචන නෑ පෙන්වත්. ලෝකෝත්තර වචන නෑ. ඒසා ලෝකෝත්තර ධර්මයේ වචන වලින් අසන්නට බෑ. ලෝකෝත්තරව වචන නෑ. මෙන්න මේ පරම ගම්භීර වූ ධර්මයන් පිළිබඳව හොඳින් සිහිය පැවැත්වීමෙන් එක මොහොතකදී ඔබේ ආධ්‍යාත්මය සපුරාම පරිවර්තනය කරගන්න පුළුවන්. ඒක තමයි බුද්ධ සම්බුද්ධ රජාණන් වහන්සේගේ බුද්ධ කාලය තුළ සිදුවෙච්ච සිදුදා සිද්ධාමය. භාග්‍යවතුන් වහන්සේ යම් ගැඹුරු ධර්ම කරුණක් දේශනා කරනවා, ඒ ගැඹුරු ධර්ම කරුණ සසරේ හේතු සම්පත් ඇති කෙනා ගැඹුරින් විමසනවා, විමසනකොට අවබෝධයට පත් වෙනවා. මේක තමයි වෙලා තියෙන්නේ සෑම ත්‍රිපිටක ධර්මයකම අපිට පෙන්වන්න දැක ගන්න තියෙන කාරණේ. ඒක තමයි ඒක කොයි වෙලාවේ පහළ වෙනවද, කොයි ආකාරයට පහළ වෙනවද කියලා කාටවත් හිතන්න බැරි වෙලාවක තමයි ඒක පහළ වෙන්නේ. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවන්ටවත් හිතාගන්න බෑ තමන්ට ධර්මයේ කොයි වෙලාවේ පහළ වෙනවද කියලා. එනිසා උන්වහන්සේත් භාවනාව අතහැරලා වඩා විවේක ගන්න කියලා හිතලා තමන්ගේ විවේක ස්ථානෙහි තමන්ගේ හිස කොට්ටේ මතින් තියන්ඩ හදද්දී ජීවිත අවබෝධය සිද්ධ වුණා. චක්කුපාල හාමුදුරුවන්ට එහෙමනම් ඒ සක්මන් මළුවේදීම සක්මන් කරද්දිම අවබෝධ වුණා. තවත් ස්වාමීන් වහන්සේලාට මිරිඟුව දෙස බලද්දී, පෙනපිඩු දෙස බලද්දී, ගහකින් කොළයක් වැටෙන එක දිහා බලද්දී යම් කිසි සංසිද්ධියක් අරබයාගෙන ජීවිත අවබෝධය සිද්ධ වුණා. ඒ තමයි බුදුහාමුදුරුවන්ගේ බුදුබණ පදයක් එක්ක ගැඹුරින් ජීවිතය පිළිබඳව හොඳ සිහියෙන් පරිහරණය කළ විට එයාට ලැබෙන දේ. ටිකක් අසීරුයි තමයි. ජීවත් වෙලා ඉද්දි මැරෙනවා වගේ වැඩක්. මානසික මරණයක් සිද්ධ වෙන්නේ. ජීවත් වෙලා ඉද්දි මැරෙනවා වගේ වැඩක්, මානසික මරණයක්. ඊළඟට තියෙන ස්කන්ධ මරණය. ක්ලේශ පරිනිර්වාණය, ස්කන්ධ පරිනිර්වාණය කියලා දෙකක් වුණා බුදුහාමුදුරන්ට. ඒ අවුරුදු 35 දී ක්ලේශ පරිනිර්වාණය සිද්ධ වුණා. ඒකත් පරිනිර්වාණය. ඊට පස්සේ ස්කන්ධ පරිනිර්වාණය සිද්ධ වුණා. තවත් 45 වසක් බුද්ධානුශාසනාව අහවර කරලා අපිට, අපි ජීවත් වෙලා ඉද්දිම අපිට පුළුවන්කම තියෙනවා ක්ලේශ පරිනිර්වාණය කියන එක ඇති කරගන්න. දිට්ටි පරිනිර්වාණය කියන එක ඇති කරගන්න හැකියාව තියෙනවා. දිට්ටි පරිනිර්වාණය, ක්ලේශ පරිනිර්වාණය, සංස්කාර පරිනිර්වාණය කරගන්න පුළුවන්. නිවැරදිව නුවණින් දකින්න ඕන. අපි ධර්මයේ දේශනා කරලා තියෙන්නේ, බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ ශේෂණය සිද්ධ කරලා තියෙන්නේ අපි ක්ලේශ පරිනිර්වාණය වෙන විදියට. මේ ධර්ම කරුණු විමසගෙන යනකොට ක්ලේශ පරිනිර්වාණය සිද්ධ ධර්මයේ විමසනකොට ක්ලේශ පරිනිර්වාණය සිද්ධ වෙනවා. ධර්ම ශ්‍රවණය කරන විට ක්ලේශ පරිනිර්වාණය සිද්ධ වෙනවා. තණ්හා මාන දිට්ඨි මොනවද කෙලෙස් කියලා කියන්නේ පින්නතුනි? කෙලෙස් කියන්නේ දික්ටි වලට කියන වචනය. මානසික සහනය බිඳින දෙයකට කියන වචනයක් තමයි කෙලෙස්. නිර්වාණයට පටහැනි දෙයකට පාවිච්චි කරන වචනයක් තමයි කෙලෙස්. එසේ ගැඹුරින් තේරුම් ගන්න උත්සාහ කරගන්න. නිර්වාණයට බාධා පිණිස පවතිනවා නම් යම්කිසි භාවනාවක් කරියන්නේ ඒකත් ක්ලේශයක් බවට පත් වෙනවා. යම්කිසි කෙනෙකුට නිර්වාණයට බාධාව පිණිස පවතිනවා නම් බුදුහාමුදුරුව හරි ඒකත් ක්ලේශයක් බවට පත් වෙනවා. ඒක විශ්වාස කරන්න බැරිද? විශ්වාස කරන්න බැරි නම් පින්නතුන්ට මම ඔප්පු කරලා පෙන්නනවා බණ පොතෙන්. වක්කලිහා මුදුරවන්න ක්ලේශයක් උනේ මොකද්ද? අන්න බුදුහාමුදුරුව. දැන් තේරුණාද ක්ලේශ කියන්නේ මොකද්ද කියලා? යමක් හේතුවෙන් මොනයම් හෝ ආකාරයකට නිර්වාණයට බාධා පමුණවනවාද ඒකට භාවිතා කරන වචනය තමයි කෙලෙස්. නිර්වාණයට යම් ධර්මයක් ආධාර උපකාර අනුබල වේද ඒ ඕනෑම දෙයකට භාවිතා කරන වචනය තමයි එය බෝධිපාක්ෂික ධර්මයක්. අවබෝධයට උපකාරක වන ධර්මය කියන එකයි ඒකේ අදහස් වෙන්නේ. බෝධිපාක්ෂික ධර්මය. එහෙමනම් නිවනට බාධා වෙන දේවල් කෙලෙස් වන අතර නිවනට බාධා නැති දේවල් බෝධිපාක්ෂික ධර්ම. නිවනට උපකාරක පිණිස පවතින දේවල් වලට කියන බෝධිපාක්ෂික ධර්ම. කුමක් නිවනට බාධා වේද කුමක් බාධා නොවේද උපකාරක වේද යන්න පිළිබඳව අපිට සරල මතු පිට විග්‍රහයක් කරන්න අමාරුයි. ඒක චේතනාව පාදක කරගෙන චේතනාව මුල් කරගෙන ගණනය කරන්න පුළුවන් දෙයක් මිස අපිට අහවල් ක්‍රියාවලිය නිවනට බාධාවක් අහවල් ක්‍රියාවලිය නිවනට උපකාරයක් කියලා කියන්න බෑ. ඒව දෘෂ්ටිය චේතනාව පදනම් වෙලා තමයි ඒක සෑදෙන්නේ සැකසෙන්නේ. සමහරලාට බාධාවක් වගේ කෙනෙකුට පේන දෙයක් උපකාරකයක් වෙන්න පුළුවන්. උපකාරකයක් වගේ පේන දේ බාධාවක් වෙන්න පුළුවන්. බලන එක ගැඹුර. උපකාරකයි වගේ පේන දෙයක් බාධාවක් වෙන්න පුළුවන්. බාධකයක් වගේ කියලා හිතන දේ උපකාරයක් වෙන්න පුළුවන්. කිසි දෙයකට ආස නැති මිනිස්සෙකුට නිවන් දකින්න ලේසිද අමාරුද? එයාට ගැඹුරු සම්මර්ෂණ බුද්ධියක් නැහැ. හැබැයි එයා කිසි දෙයකට ආස නැහැ. ඒ නිසා ආසා නැති මිනිස්සයාගේ තියෙන්නේ මානසික රෝගයක්, ආශා ඇති මිනිස්සයා ළඟ තියෙන්නේ මානසික රෝගයක්. මේ මානසික රෝග දෙකක් මීට කලින් අහලා නැහැ නේද? ආසා නැති මිනිස්සෙට තියෙන්නේ මානසික රෝගයක්, ආසා ඇති මිනිස්සෙට තියෙන්නේ මානසික රෝගයක්. මේ ආසා නැති එක බුද්ධ ශාසනයේ නිවන් දකින්න අවශ්‍යත් නැහැ, ආසා ඇති එක ඕනත් නැහැ. අවශ්‍ය කරන්නේ කුමක්ද? අවශ්‍ය කරන්නේ සම්මර්ෂණය. මෙන්න මේකයි නිවනට අවශ්‍ය කරන්නේ. ආශා නැති එක හෝ ආශා ඇති එක නොවේ. දැන් මානසික ලෙඩ දෙකම තියෙනවද? මානසික රෝග දෙකෙන්ම ලෙඩ වෙලා තමයි මේ ලංකාවෙම බොහෝ දෙනා සිටින්නේ. බෞද්ධ බොහෝ දෙනා මේ ලෙඩ දෙකෙන්ම පිරිලා. මොකද්ද ලෙඩ දෙක? ආශා නැති ලෙඩේ සහ ආශා ඇති ලෙඩේ. ඔබට ඒක වැරදි කියලා හිතනවා නම් හොඳට අධ්‍යයනය කරලා මාව නිවැරදි කරන්න පුළුවන් ඔබට. රහතුන් ආර්ය ශ්‍රාවකයෝ කියන්නේ ඒ ඇත්තෝ ආශා ඇති අයද නැති අයද? තාන් ඔන්නේ ආර්ය ශ්‍රාවකයෙක් ළඟට ගිහිල්ලා ආට මුකුත් ආසා නැහැ නේද කියලා. එහෙනම් ආසා තියෙනව නේද? ඉතින් උන්වහන්සේලා දෙන උත්තරේ තමයි ඔය දෙකම ලෙඩ රෝග දෙකක්. ඔය දෙකම මනස පහළට හෙළන රෝග දෙකක්. සමහර ආගමිකයෝ සමහර පිරිස ආසාව නැමැති ලෙඩෙන් පෙළෙන්න හදනවා. ඒ රෝගයෙන් උපරිම පෙළෙනවා. රටවල් ජාති වර්ග ලෝකයේ ආක්‍රමණය කරමින් ඒ පොපියුලේෂන් එක වැඩි කර ගනිමින් ලෝකයේ ඒ ලෙඩෙන් පෙරෙනවා. අපේ බෞද්ධ ටික ආශා නැති ලෙඩෙන් පෙරිලා හාමුදුරුවන්ගේ ආශාවත් නැති කරලා තමන්ගේ ආශාවත් නැති කරගෙන සමස්ත ජාතියේ වර්ගයේ තියෙන ආශාවලුත් නැති කරගෙන බුදුහාමුදුරුව පෙන්නෝ සමහරලාට මේ බෞද්ධයන්ගේ හා හාමුදුරුවන්ගේ ජීවිතේ මේ සොහොන් පෙල්ලක් වගේ කරගන්නවා. සොහොන් පෙල්ලක් කියලා කියන්නේ එක පැත්තක්වත් නැහැ, දෙපැත්තම ඇවිලෙනවා. මේ ජීවිතෙත් නැහැ, පරලොවටත් දෙයක් නැහැ. ඒ නිසා දහම තේරුම් නොගත්තොත් එයාගේ ජීවිතේ සොහොන් පෙල්ලා. සොහොන් පෙල්ල කියන එක දන්න සාමාන්‍යයෙන් ඉඳන්නේ පන්දම්. පන්දමක් ඉඳන නමුත් සොහොන් පෙල්ල කියලා එකක් ඉඳන දෙපැත් උල දෙපැත්තෙම රෙදි වගේ දෙයක් ඔතලා ඒකට තෙල් දාලා දෙපැත්තම ගිනි තියනවා. ඒක තමයි සොහොන් පෙල්ල. ඉතින් ඕවා කොහෙද දකින්නේ? දැන් සොහොන් පෙට්ටෙන් වල තියෙන්නේ මේ ෆ්ලෑෂර් ගන්නනේ. ඕවතේ ඉස්සර තිබිලා තියෙන්නේ එහෙමයි. අමුතු ක්‍රියාදාමයේ චාලිත්‍ර වාදිත්‍ර ධර්ම අපේ සංස්කෘතිය නියමලා තියෙනනේ. දැන් බුලත් අත දෙන ඇත්ත අනුව මගුලද අව මගුලද කියලා තීරණය වෙනවනේ නේ. මගුලක් නම් කොහොමද දෙන්නේ? ඕ නැට්ට ඉස්සරහට තියෙන නැට්ට කියලා කිව්වේ කඩාපු නැට්ටනේ. ඊට පස්සේ අව මගුලක් නම් දෙන්නේ ඕ අවසාන වලිගය ඉස්සරහට තියලා අනිත් පැත්තට තියලා තමයි මුලත් කොලේ දෙන්නේ. ඉතින් ඒ වගේ ජීවිතේ සොහොන් පේල්ලක් වගේ කරගන්නේ නැතුව අර්ථ සම්පන්න කරන්න භික්ෂුවටත් කාටත් වගකීමක් තියෙනවා. ඒ නිවන ගැන හොයන්න ප්‍රවෘත්ති ගැන බලබලා ඉන්නේ නැතුව ලෝකේ වෙන දේවල් බලබලා ඉන්නේ නැතුව මිනිස්සු වලලා නෝද පුච්චනද කියලා බලබලා ඉන්නේ නැතුව වලලා ගන්න එකෙක් වලලා ගන්න දීලා පුච්චන එකෙක් පුච්චන්න දීලා අපේ නිවන අපි හදා ගන්න ඕන. හාමුදුරුන්ටත් වෙන වැඩ නැහැ. වලලාපු ඒවා ගොඩ ගන්න කියනවා, ගොඩ දාන ඒවා වලලාන්න කියනවා, වලලා නැදන ඒවා පුච්චන්න කියලා උද්දේශන කරනවා. ඒවා ඒ කරගන්න කෙනෙකුට ඕන එකක් කරගන්න තියලා ඉවරලා අපිට මේ වැරදිච්ච තැන අපි හදාගමු. නිවන් දැක්ක වගේ බොරුවට කෑ ගහන එක නතර කරලා දාලා නිවනක් හොයමු අපි. ඇයි මේ නිවන නිවනට මෙච්චර වෛර කරන්නේ? මේ බෞද්ධ බුදුහාමුදුරන්ගේ හතුරුදු මහාන වෙලා ඉන්නේ. නිවන් දැක්කයි කියලා කවුරු හරි කිව්වොත් එහෙම මේ මිනිස්සේ ඉවරයි. මිනි මරුවයි කිව්වොත් ඒ මිනිස්සට ගහන්නේ නැහැ මොකද ඒ මිනිස්සේ ගුණ කියන ගුණ වයනෝ හරි හරි ෂෝ මොකද කියන්නේ. නිවන් දැක්කයි කිව්වොත් පුතු විදියට වෛර කරනවා. මේ මං හිතන්නේ මේ බුදු ශාසනය අතට ගිහිල්ලා තියෙන බුදුහාමුදුරන්ගේ පිරිසට නෙමෙයි වගේ. නිවන් දැක්කයි කියලා මන්නම් කියන්නේ බොරුවට කවුරු කියන්නේ, ඇත්තටම බොරුවට කියනවා කවුරු හරි කියන්නේ මම නිවන් දැකලා ඉන්නේ කියලා. මම කියන්නේ ඔබට සාදු කියන්නේ ඒකට. ඇත්තටම බොරුවට කිව්වත් සාදු කියන්නේ මොකද? එහෙම හරි බොරුවට කියන එක අපිට මේ සමාජේ දකින්න නැහැනේ ඒකයි. එහෙම හරි බොරුවට කියන කෙනෙක් හරි රැවටිලා කියන කෙනෙක් හරි දකින්නේ නැහැ ඒකයි සාදු කියන්නේ. එයා කවදද හරි නිවන් දකිවි? මොකද එයත් එක්ක නිවරහණය ගැන සාකච්ඡා කරන්න පුළුවන්නේ. අපිට කියන්න පුළුවන් මට අන්නේ බොරුවට කියන කෙනෙක් දෙන්නේ කොහෙල ගෙනල්ලා දෙන්න මම ඒ මනුස්සයට අවබෝධය ඇති කරලා දෙනවා. මොකද හේතුව මේ මනුස්සයා හොඳ සම්මර්ෂණ ඥානයකින් ඉන්න කෙනෙක්. දැන් ඔය දහරු චීවර හාමුදුරුවන්ටත් මිනිස්සු සැලකුවේ රහතන් වහන්සේ කෙනෙක් විදියට. ඉස්සර ඒ ශ්‍රමණ භාවයට පත් වුණාට පස්සේ සියල්ලගෙන් නිදහස් වෙච්ච කෙනෙකුට භාවිතා කරපු වචනය තමයි ඒ අරිහත් උන්වහන්සේ. සියලුම දේ අතහැරිය කෙනෙක්. මේ දාරු චීවර හාමුදුරුවොත් මේ දර කෑලි ටිකක් ඇඳගෙන වලං හට්ටිපල්ලක් අරගෙන බිනිච්ච හට්ටියක් අරගෙන කෑල්ලක් අරගෙන ගියක් ගයක් ගන්න පිණ්ඩපාතය වැටලා කාලා ජීවත් වෙනකොට මිනිස්සු රහතන් වහන්සේ කෙනෙක් හැටියට සලකන්න පටන් ගත්තා. ලංකාවට આવුත් එහෙමයි සලකන්නේ. බලන්න අර අපේ පන්තලේ ආනන්ද හාමුදුරුවගේ මෙන්න බුදුවරු මේ පේන්නේ එළුවෙන් යන්නේ දරකැලේ අඳින්නේ ඒ හට්ටිපල්ලෙන් කන්නේ. මේ කොච්චර අල්පේච්ඡද බිම බලාගෙන යන්නේ, කොච්චර සංවරද. ඒ තැන නෑ අපේ පින්නතුන්, මම විශ්වාස කරනවා ඒ තැන නෑ. හට්ටිපල්ලි කෑවද රත්තරම් පිගානක කෑවද කියන එක නෙමේ. දර්ශනය මොකක්ද, දැක්ම මොකක්ද, මනස මොකක්ද, අවබෝධය මොකක්ද, ඒක තමයි වැදගත්. අවබෝධය මොකක්ද? බලන්න ඔබ දැන් මේ ධර්මය අසාගෙන ඉද්දී හොඳට මේ වැඩ කරගෙන යද්දී ඇතුලින් එන මාන්නේ කියලා එකක්. එහෙම දෙයක් මතුවෙන තැනක් ආවොත් ඒක වඩා වැදගත්. මොකද අපිට දකින්න පුළුවන් ඒක. අන්න මාන්නේ පහළ වෙලා දැන් තියෙන්නේ. මාන්නේ සමහර වෙලාවලට අපිට බලන්න අවස්ථාව ලැබෙන උද්දච්චකම. අපි බලන්න ඕන මේ වෙලාවේ දැන් ඔන්න උද්දච්චකම පහළ වෙලා තියෙන්නේ. මේ පහළ වෙලා තියෙන්නේ හීන මානය. තේරුණානේ? හීනමානය පහළ වුණාම මිනිස්සුන්ට මූණ දෙන්නත් බයයි. මේ ජීවිතේ කාට කාටත් ඇති වෙලා ඇති. හීනමානය පහළ වෙනවා, අදිමානය පහළ වෙනවා, මානය පහළ වෙනවා, උද්දච්චකම පහළ වෙනවා. තව ඉතින් කුහකකම්, ඉරිසියාකම් එහෙමත් පහළ වෙනවා හිත ඇතුළේ. ඕ බලා ගන්න ඕන. තවදී වෛරය, ක්‍රෝධය, මක්කෝ කියන ගතිය, ಗುಣ මකන ගතිය. තමන්ගිට වඩා ගුණවත් කෙනෙක් එන්න හදනකොට එයාගේ ಗುಣ මකනවා. බැබලෙන දෙන්නේ නැත්තේ දැන් මක්කෝ කියන ගුණයෙන් අපේ සමාජේ ගොඩක් අය පිරිලා ඉන්නවා. මොකද හේතුව? ගුණවත් වෙන්න දෙන්නේ නැහැ කාටවත්. පෙර අගුණ හරි ගෙනල්ලා එයා අගුණවත් කරනවා. ඒ කියන්නේ රහත් වෙන්න ගියොත් එහෙම රහත්කම නැති වෙනකම්ම ගහනවා. ඒ කියන්නේ අවුස්සලා 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 කොහොම හරි කටින් ඒ රහතන් වහන්සේගේ කටින් කුණුහබ්බ දෙකක් පිට කරගන්නම ඕන. එතකොට අන්න දැක්කනේ අපි ඔප්පු කරලා දෙන්නෝ එයා රහත් නෙවෙයි කියලා. තේරෙනානේ? ඒව තමයි ඒ මක්කෝ කියන ගුණේ තියෙන අයගේ ස්වභාවය. ඊට පස්සේ එයාගේ ජයග්‍රහණය ඒක. ඊපස්සේ එයා කියන දැක්ක නේද? අපි පෙන්නන්න ඕන රහත් නෑ එයා. රහත් වුණා නම් අපි බණිද්දි බණිද්දි නිසලව ඉන්න ඕන. රහත් වෙච්ච නැති නිසා තමයි ඔය කෑ ගැහුවේ. මේ රටේ නිස්සරණ අධ්‍යාසයෙන් ධර්මයක් නෙමෙයි පින්නතුනේ. මිනිස්සුන්ට පැණියක්වත් හදලා දෙන්න බෑ. නිකං ඒ කියන්නේ සල්ලියයි ගලන තව කම්මන්නේ. නිකම්ම නිකං මී පැණිවත් දෙන්න බෑ. අපි හිතානිට මොනෝ බෙහෙතක්වත් නෙමෙයි. එකම දේ මී පැණි බිව්වාම මොන කොරෝනා හොඳ වෙනවා. ඇත්තටම ඇත්ත. මේ පෙනහළු හා සම්බන්ධ සියලු රෝගවලට මහා ඖෂධයක් තමයි මී පැණි. ඒක හදන්නේ වේද මහත්තයෙක් නෙමෙයි, ඒක හදන්නේ මී මැස්සා. ඒක වේද මහත්තයා මී මැස්සා. ඉතින් ඒක විශාල කොටසක් අනුපානයක් දාලා තා පොඩි දෙයක් එකතු කරපු ගමන් අනිවාර්යයෙන්ම මේ පෙනහළු හා සම්බන්ධ තියෙන ඕනම ලෙඩකට, රෝගයකට, වෛරසයකට ඒක ලොකු බලපෑමක් ඇති කරනවා. ඒක 아무තු ඉසිවර ඥානයක් ඇති කර ගන්න ඕනේ. අපිට තියෙන සාමාන්‍ය හෙළ දැනුම, වෛද්‍ය දැනුම ඇති. ඒක ප්‍රකාශ කරන්න. ඒක ලැබ් එකේ නෙමෙයි, ඒක පරීක්ෂා කරලා තියෙන්නේ බොඩි එකේ. මිනිස්සුන්ටම දීලා මිනිස්සුගේ ශරීර තුලින් එන ප්‍රතික්‍රමයකින් තමයි ඒක පරීක්ෂා කරලා බලලා තියෙන්නේ. මිනිස්සු ඒ කාලේ දැනගත්ත මේ ලෝකේ තියෙන හොඳම ලැබ් එක තියෙන්නේ මෙතන කියලා. ඒ කාලේ මිනිස්සුන්ට ලෙඩ නැහැ. මෙතන ලැබ් එකෙන් පරීක්ෂා කරලා හරියට උත්තරේ දුන්නා. ඒ මිනිස්සු ඒ කාලේ ලෙඩ නැහැ. මිනිස්සුන්ට කැන්සර් නැහැ, මොකවත් නැහැ. තිබුණ ලෙඩ ගොඩක් අවමයි. ආයුෂ තිබුණා අවුරුදු 125ක්, 160ක් ජීවත් වුණා, 135 40 ජීවත් වුණා. මේට අවුරුදු 2000කට කලින්, 1000කට කලින්. නමසී ගණන්වල මුල ඉපදිච්ච අයත් අවුරුදු 100කට ලංව 100කට වැඩි අඩුවෙන් ජීවත් වුණා. ඒ නිසා මේ හෙළයා තුළ, ආශ්‍යාතිකරයා තුළ, බුදුදහම තුළ ඒ තියෙන දේ පිළිබඳව අපිට ගෞරවයක් හැදිලා නැත්තේ අපි ඒ අධ්‍යාපනය, ඒ මූලාශ්‍රව ලැබුවේ නැති නිසා. අපේ හෙළ අධ්‍යාපන ක්‍රමය අපිට ලැබෙනවද පාසලෙන්? දහම් පාසලෙන් නෑ. ඒ ඔක්කොම යම්කිසි පිරිසක් විසින් යෝජිත අධ්‍යාපන ක්‍රමයක් තමයි හම්බෙන්නේ අපේ තියෙන පුරාතනේ පාරම්පරික හෙළ. ඒ අධ්‍යාපනයන් හම්බ වෙන්නේ නෑ. ඒක ප්‍රභේදන වශයෙන් තිබුණ සෑහෙන්න උඩ රට වෙනවම අධ්‍යාපන ක්‍රමයක් තිබුණා. වෘත්තීයමේ අධ්‍යාපන ක්‍රමයක් තිබුණා. ශේස්ත්‍රීය විවිධ අධ්‍යාපන ක්‍රම පාත රට උඩ රට වශයෙන් රටේ බෙදිලා එක එක පළාත්වල එක එක විෂය ධාරාවන් වලින් සන්නද්ධ මිනිස්සු මේ රටේ සිටියා. එක පිරිසක් නිර්වාණය සහ මෝක්ෂය පිළිබඳව අග්‍රස්ථානයක, තා පිරිසක් වෛද්‍ය කර්මය පිළිබඳව අග්‍රස්ථානයක. හිතන්නකො පින්නතුනේ, අද කාලේ වෛද්‍යවරයා කවුද කියලා හිතනවා ජීවක වෙදතුමා වෛද්‍යවරයෙක් වශයෙන් පාස් කරන්න අවසානයේ දුන්නු කාරණය තමයි මේ දඹදිව් තලයේ වෙදකමට නොගන්න පැලෑටියක් හොයාගෙන එන්න කියන කාරණේ. එතකොට අවසානෙ කියන මොකද්ද? වෙදකමට ගන්න බැරි පැලෑටියක් මේ මහ පොළොවේ නැත. දැන් ඉන්න වෛද්‍යවරු මේ අද දායකත්වය දක්වන්නත් වෛද්‍යවරු එන්නේ පැලෑටි 10ක ඖෂධීය ගුණය කියන්න කිව්වොත් දන්නේ නැහැ. දන්නවද? දන්නේ නැහැ. පෙති 10ක නම් කියයි. එතකොට මේ ජීවක වෙදතුමාගේ වෛද්‍ය ඥානය කියන්නේ අද වෛද්‍යවරු කෝටියක් එකට මිටි බැඳක් ගන්න බෑ කියලයි මගේ විශ්වාසය. ඒ කියන්නේ මේ මහ පොළොවේ අඳුරන්නේ නැති පැලෑටියකුත් නැහැ, වෙදකමට ගන්න නැති පැලෑටියක් නැහැ. මුහුද යටවත්, ගොඩවත්, උඩවත්, මඩේවත්, කොහෙවත් හැම දෙයකම වෙදකමට ගන්න දන්නවා. අන්න එවැනි වෛද්‍යවරයෙක් දැන් ලංකාවේ ඉන්නෝ. සාමාන්‍යයෙන් ඒ පැලෑටි 3000ක් 4000ක් වගේ අඳුර ගන්න පුළුවන් වෛද්‍යවරු ඉන්නෝ, හෙළ වෛද්‍යවරු. එතකොට මේ නිකම්ම නිකම් පුස් වෛද්‍යවරුද ඒගොල්ලෝ? නෑනේ. ගෞරව සම්මානීයත්වයට පත් වෙන්න ඕන පිරිස පැලෑටි 3000-4000ක ඖෂධීය ගුණාංග දන්නවා කියලා කියන්නේ වටිනා කියන අය. ඉතින් ඒ නිසා අපිට ලොකු අගයක් තියෙන්න ඕන, වටිනකමක් තියෙන්න ඕන දහම ගැන, නිවන ගැන, මේ සම්ප්‍රදාය ගැන වටිනකමක් හැදෙන්න ඕන. නමුත් ඒකට අපිට මේ පරිසරයක් ඇති වුණේ නැහැ, එවැනි ශාස්ත්‍රාලයක් තිබුණේ නැහැ. තිබුණේ සම්ප්‍රදායික එක දෙක තුන හතර පහ කියන පන්ති ටික ඉස්කෝල ටිකක් දාලා දෙවුනේ. ඊට පස්සේ සම්ප්‍රදායික අධ්‍යාපනය හා අපේ තිබුණු ශාස්ත්‍රීය පදනම් ටික ඔක්කොම විනාශ වුණා. ඒවත් විනාශ වුණේ ආක්‍රමණ නිසා. ඒ ආක්‍රමණ වලින් අපේ තිබුණු පොත්පත් අරගෙන ගිහිල්ලා පුස්කොළ පොත්ම තියෙනවලු 10,000කට වැඩිය තියෙනවලු එංගලන්තේ. ඉතින් අපේ මිනිස්සුන්ට මොනතරම් බුද්ධිමය දැනුමක් හරයක් තිබුණද ඒ ඔක්කොම ගිනි තිබ්බා. මංකොල්ලගේ ඔය අලු විහාරේ පිච්චුව කියන්නේ අපේ සාසනික පොත් ඔක්කොම එකතු කරලා පුච්චලා තියෙනවා. පුච්චලා ඊට පස්සේ මිනිස්සු විසින් අලුතෙන් ඒවා ඊළඟට එහෙම පුච්චලා අපිට අපේම ඔළුවට දානවා. ඒ කාලේ තිබුණ විකෘති දහමක් ඒ නිසා ඒවා පිච්චුවා කියලා අපේම ඔළුවට දාලා දුන්නා. දැන් අපේ අය පිළිගන්නවා ඒක. දැන් අද කාලෙත් මේ මානසික සෝතාවය ගොඩ නගාගෙන යන උතුම් ධර්මයට ගහන්නේ කොයි විදියටද ගහන්නේ? මෙන්න විකෘති කරනෝ කියලා ගහනවා. අන්නේ නිසා ඉදිරියේදී ධර්මය ආරක්ෂා කරගන්න නම් නරකත් හොඳයි කියන ප්‍රතිපදාවෙන් අරිහත්කම අරිහතුන් එක්ක ගනුදෙනුවක් කරගන්නවා හැරෙන්න, සිල්වත්කම සිල්වතුන් එක්ක ගනුදෙනුවක් කරගන්නවා හැරෙන්න, බල්ලොත් එක්ක බණ කතා බෑ කියන න්‍යායෙ මම ඉන්නවා. ඒ වගේම මගේ ශ්‍රාවකයන්ටත් මම උගන්වනවා. මොකද තව 2500ක්වත් බුද්ධ ශාසනය ඉස්සරහට තියන්න නම් බල්ලොත් එක්ක බණ කතා කතා කරන්න යන්න එපා. මොකද බලල්ලන්න බැක්ලයින් වයිට් නේ පේන්නේ, බ්ලැක් ඇන්ඩ් වයිට් තමයි බල්ලට පේන්නේ. එතකොට බල්ලත් එක්ක වර්ණවත් ලෝකයක් ගැන කතා කරන්න යන්න එපා. බල්ලන් එක්ක බ්ලැක් ඇන්ඩ් වයිට් කතා කරන්න, වර්ණවත් ප්‍රඥාවන්තයන් එක්ක ප්‍රඥාවන්ත සද්ධර්මයක් කතා කරන්න. ඒ නිසා මාත් එක්ක આવොත් බ්ලැක් ඇන්ඩ් වයිට් බල්ලන්ට එක බේතකුත් වර්ණවත් අයට තව බේතකුත් මගේ ළඟ තියෙනවා දෙකක්. ඒ නිසා ඒ දෙක මම මගේ ශ්‍රාවකයන්ට පුරුදු කරනවා. මේක බුදුහාමුදුරුවෝ පුරුදු කළා. සිල් ගත්ත නාගරාජයා දරට බඳින්න අහම කිව්වා. බය දිගටම දරට බඳිනකම් බලාගෙන ඉන්න එපා ඔය විදියට. පෙනේ පුප්පල පෙන්නන්න ඔයාගේ තියෙන හැකියාව. මම මේ දෂ්ට නොකර හිටියට මට දෂ්ට කරන්න පුළුවන් හොඳට දල තියෙන කෙනෙක් මම කියලා පෙන්නන්න. පුප්පල විතරක් නිකන් නෑ, පෙනේ පුප්පල නිකන් නෙමෙයි, ගහන්න තමයි. එතෙන්කට ආවොත් ඊට පස්සේ බයට දුවයි. සීමාව ඉක්මවලවත් ගහලා දාන්න තියෙන එක. ඉතින් ඒක නිසා මේක දැන් මේක හරියට තේරුම් කරගන්න ඕන පින්වතුනි. මේක ධර්මයේ තුල සත්‍ය තුල යහපත් මිනිසුන් අතර නෙමෙයි මේ කාරණේ තියෙන්නේ. අර සුනක වැද්දෝ වගේ මිනිස්සු අතරයි අර විදියට වැඩ කරන්න කියලා මම මතක් කරා. දැන් සුනක වැද්දා බල්ලන් උසිගැන්වුවාම මොකද කරන්නේ? දුවනවා. අන්න එහෙමනම් මේ දර්ශනයට පත් වෙනවත් එක්කම එයා ළඟ සීමා නැති වෙනවා. අර වෘත සීල නැති වෙනවා. නැත්නම් අපි අය දන්නේ හාමුදුරු දුවන්න හරි නැහැ කියලා නේ හිතන්නේ නේ. දුවන්න හොඳ නැහැ කියලා. නමුත් වෘත සීල නැහැ කියලා දන්නවා. අරියත්තයට පත් වෙච්ච ගමම ආර්ය මාර්ගයට පත් වෙච්ච ගමන් දන්නවා වෘත සීල නැහැ කියලා දිව්වා. ඒක දිව්වට හරියන්නේ නැහැ, බේරෙන්න බෑ. වෘත සීල හැටියට නම් ඉතින් ගස් නගින්න බෑ. අඩි දෙකක් උඩට උසට වැඩිය උසින් මේ ඉඳ ගන්නත් බෑ. මොකද මේ උච්චාසයන මහසයන වැටෙන. දැන් උච්චාසයන මහසයන කැලේ නේද ගස් නැග්ගම. ගස් නැග්ගා. මොකද උතසීලිය එතන නෑ ආර්ය ශ්‍රාවකයාට. ආන්නේ තැන්වලදී තත්ත විපස්සනා එතෙන්ද සුදුසු දේ ක්‍රියා කරන්නට මේ ආර්ය ශ්‍රාවකේ ආර්ය මාර්ගය යන කෙනා බුද්ධිමත් වෙනවා, ඥානවන්ත වෙනවා. මේ ඔක්කොම කියලා තියන්නේ ඔබේ සාර්ථකත්වයේ උදෙසත් මතු අනාගතයේ සාර්ථකත්වය උදෙසත් තමයි මේ උපහැරණ උපමා කියලා දෙලා තියෙන්නේ. එනිසා මේ ඉන්න සත්වයන් නිර්වාණයට පැමිණවීම, මේ සසර දුක දුක දුකින් අත් මිදීම මහා සැනසෙල්ලක්. මේ ලබාගත් ඕනම තැනේ ඕනම කෙනෙක් වෙනවත් නේ ප්‍රශංසා කරන ඇරෙන්න දුක් වෙන්නේ නෑනේ. සත්‍ය අවබෝධ කරගත් ඕනම කෙනෙක් ප්‍රශංසා කරන ඇරෙන්න මේ ශෝකයටපත් වෙන්නේ නෑ. මොකද ඒ තරම් දුර්ලභ අත්දැකීමක්. ඒ තරම් දුර්ලභ අත්දැකීමක්. මේ හැම දේශනයකින්ම පින්නතුනේ පින්නතුන්ගේ ප්‍රඥාව නගා සිටුවනවා, අවබෝධය වැඩි කරවනවා, සීල වෘත නැති කරලා දානවා, දෘෂ්ටි බිඳලා දානවා, මානය දුරු කරනවා, අනේක විද කෙලෙස් නැති කරනවා. මට ඔය ගොඩාක් ඉතින් කෙලෙස් කී කියා ඉන්න බෑ. ඔයත් ඇගේ කෙලෙස් කොච්චර තියෙනවද කියලා හොයාගන්න නැගෙන නැගෙන වෙලාවට බලන්න පුළුවන් වෙන මේ පොත කියන්න. රේණුකානි චන්ද්‍රවිමල මහානායක හාමුදුරුවෝ කෙලෙස් 1500 මේක කියන්න. මේවා අපි පොඩි සමයේම කුඩා කාලයේම අපි කියන්නට මේ පුරුදු වුණා. මේක ප්‍රථම මුද්‍රණය සිද්ධ වෙලා තියෙන්නේ 1973. ඒ 73 ඉඳලා මේ දක්වා කියවුවා නම් ඉගෙන ඇති. අපිත් මේවා 73 කියන්න බෑ, අපි පිටිදිලා නැහැනේ. ඒ නිසා අපි 90 ගණන් වලදී වගේ අපි මේව කියවුවා. මහාන වෙන්න කලින්ම මේ නායක හම්දුරගේ පොත්පත් මම කියවන්න තියෙනවා. මෙන්න මේ වගේ දේවල් වලින් සන්නද්ධ වෙලා පරිපූර්ණ වශයෙන් එන කෙනෙකුට බොහොම ලේසි. එහෙම නැත්තම් ජීවිතය පිළිබඳව කනස්සල්ලකින්, එහෙම නැත්තම් කලකිරීමකින් එන්න ඕන මේ ශාසන මගට. එතකොට නිවන් මඟ අවබෝධ කරන්න පුළුවන්. එහෙම නැත්තම් මේ ධර්ම පිළිබඳව පුළුල් අවබෝධයකින් එන්න ඕන. එහෙම නැත්තම් ජීවිතේ අස්ථීර බව, අනියත බව, කලකිරුණු බවකින් එන්න ඕන. දුකෙන් අත් මිදීමේ අදහසකින් එන්න. එහෙම આવොත් දහම් තේරුම් ගන්න හරි ලේසි. ඉතින් ඔච්චර ඔච්චර හාමුදුරුවෝ ධර්මය කියනවා කියන කවුරු හත් අවබෝධ කරනවද? ඔව්, අවබෝධ කරනවා. අනිවාර්යෙන් අපිට පෙන්වත් නැ කොහෙන් හරි මට දෙස් විදේශ වශයෙන් අවබෝධ කරගත්ත කෙනෙක්ගේ හඬක් ඇහෙනවා මාසිකට කීප දෙනෙක්ගේ. මට ඒ අවබෝධය පහළ වුණා කියන වාක්‍ය කියනවා. මා වෙත පූජා කරන්න තියෙන ඒ තරම් පිරිකරක් පරිස්කාරයක් තවත් නැහැ පින්නත්. ඒක තමයි ලොකුම පරිස්කාරය. බුදුහාමුදුරන්ට පූජා කරන්න තියෙන පූජාවක් එච්චර නැහැ. එක්කෙනෙක් ලෝක බෝලේ වන්දේසික තියලා පූජා කරනවා. කියන්නේ මුළු ලෝකෙම ලෝකාධිපත්‍ය රජතුමා, මුළු ලෝකෙම ඔබ වහන්සේට අයිති කියලා වන්දේසික තියලා පූජා කරනවා. තව එක්කෙනෙක් මේ උවහන්සේගේ ධර්මයෙන් ජීවිත අවබෝධය කළා කියලා අවබෝධය ප්‍රතිපත්තිය, ඒක තමයි ප්‍රතිපත්ති පූජාව කියන්නේ. ඒ ප්‍රතිපත්ති අවබෝධය පූජා කරනවා. බුදුහාමුදුරු කුමක් ප්‍රශංසා කරයිද? බුදුහාමුදුරු ප්‍රශංසා කරන්නේ ප්‍රතිපත්ති පූජාව. අර මං අවබෝධයට පත් වුණා ස්වාමීනි කියලා කියන ඒ පූජාව ලෝක බෝලේ බන්දේසියක තබලා තියෙන පූජාවට වඩා වැඩි ප්‍රශංසනීයයි. ඒක අසිරිමත් දෙයක්. ඒක අසිරිමත් දෙයක්. තමන්ගේ අවබෝධය ගැන වචන කීපයකින් කතා කරන්න පුළුවන් දරුවෙක් ඉන්නවා. අපි යාටත් වචන කීපයක් කතා කරන්න දෙමු නේද? යාට කොහොමද ඒක පහළවෙන් උනේ කොහොමද පහළවෙන්න අවකාශය සැලසුනේ කොයි විදිහටද ධර්මය තමන් ලබා ගත්තේ කොයි විදිහටද තමන් ධර්මය මෙනෙහි කරේ අදිෂ්ඨාන කරගත්තේ කොහොමද ඒ සිද්ධිය උනේ කියලා ටිකක් විග්‍රහ කරගත්තොත් ඒක මේ ධර්මයේ දකින්න ඉන්න අයට රුකුලක් වෙන්න උදව්වක් වෙන්න ශක්තියක් වෙන්න අපිට පිරිස වැඩි කරගන්නට හරි මේ ආධාර උපකාර ගන්න හරි මිනිස්සු රවට්ට ගන්න හරි එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. අර ධම්මග යන මිනිස්සෙකට මොකද මට හැමදේම ලැබිලා තියෙන්නේ මට ආයි ලැබෙන්න දෙයක් නැහැ ලබා ගන්න දෙයක් නැහැ කිසිම දෙයක්. ඒ නිසා ධම්මක් ප්‍රත්‍යක්ෂ කරගන්න ඉන්න කෙනෙකුට ඒක උපකාරයක් වෙයි කියලා අපි විශ්වාස කරනවා.
අවසරයි ස්වාමීන් වහන්ස. මම ගිහි ජීවිතයෙන් ආරාමයට ආවේ 2007 2000 මේ අවුරුද්දේ 7 මාසේ 26 වෙනිදා මට ස්වාමීන් වහන්සේගේ දේශනා අහන්න ලැබුණේ 27 වෙනිදා ඉඳලා. මම ඒ හැම දේශනාවක් මහද්දී හැම වෙලාවකම මම ගත්තේ එකම කරුණක්. මම ඒවට ඒ දේශනාවට බැහැගෙන හැව්වේ නැහැ ගොඩක් වෙලාවට. මම ගොඩක් පොත් කියවන්න හැමත් පුරුදු වෙලා තිබ්බා. ඉතින් මේ අහුවේ ගොඩක් කාලවලට යන්නේන ගමන් ඇහුවා. එහෙම දේශනාව සම්පූර්ණයෙන් ඇහුවේ නැහැ මම ගොඩක් වෙලාවට. ඒ වුණාට මම හැම වෙලාවෙම එකම කරුණක් ගත්තා ස්වාමීන් වහන්සේගේ දේශනාවලදී. ඒ කරුණ අරගෙන මම ඒක මගේ හිතත් එක්ක බලලා පුළුවන් තරම් ඒක විදර්ශනා කරා. එහෙම විදර්ශනා කරද්දී මට යම් යම් දේවල් තේරෙන්න ගත්තා. ඊළඟ සැරේත් මම තවත් කරුණක් ගත්තා. එහෙම ගද්දී හැම වෙලාවෙම අර මුලින් ගත්ත කරුණට ඊළඟ කරුණ හොඳට ගැළපීමක් තිබුණා ඒ දේශනාවල. මට තේරුණා යම්කිසි වර්ධනයක් හිතේ වෙනවා කියලා. ඒ වගේ මම ඒවා දවසින් දවස වැඩි දියුණු කරාගෙන මේ දේශන අහනවා ඒ කරුණ අරගෙන අරගෙන යම්කිසි තැනදී මම හිර වෙන අවස්ථාවක් තිබ්බා. එහෙම අවස්ථාවලදී මම මේ අපේ ගුරු මෑණි වහන්සේලාගෙන තාවාදම් ශාසනා ගත්තා. මට මම ස්වාමීන් වහන්සේ දැකලා තිබුණෙත් නැහැ. මම මේ ආරාමෙට එන්න ඉස්සෙල්ලා ඉතින් මට ස්වාමීන් වහන්සේගේ මේ සජීවි දේශනාවකට සම්බන්ධ වෙන්න ලැබුණා මට ගිය මාසේ. ඊට පස්සේ මම එතනදිත් ඒ සෑම කරුණක්ම අවබෝධයට අරගෙන ඒවා විදර්ශනා කරා. මට සමහර තැන්වලදී මේ උදව් කරපු අය ගොඩක් හිටියට එන්නෙන්ද. ඊට පස්සේ මම පිරිසිදු කරලා ගොඩාක් මේ දේවල් පිරිසිදු කිරීම තුනත් මම හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරා මගේ හිතේ අකුසල් දුරු වෙලා සිත පිරිසිදු වෙන්න කියලා. ඉතින් ඒ වගේ මට 2000 මේ අවුරුද්දෙම 10 මාසේ 27 වෙනිදා වෙනකොට මට ඒ අවබෝධයට පත් වෙන ලැබුණා. ඒලාවේ මට ස්වාමීන් වහන්සේගේ වටිනා දේශනාවක් අහන්න ලැබුණා. හිර වෙලා හිටපු අවස්ථාවක සිහියත් අතාරින්න කියන එක තමයි අවසාන වෙලාවයි මම ගත්තේ. ඊට පස්සේ ඒ ඔස්සේ මම කල්පනා කරලා විදර්ශනා කරලා හැම වෙලාවෙම ඒකම රෑ 30 මම මෙනෙහි කරා. මෙනෙහි කළා උදේ මට ලොකු වෙනසක් තිබ්බා මගේ මනසේ ඔළුවේ ලොකු වෙනසක් තිබ්බා. ඊට පස්සේ මම නොහිතපු මමවත් නොදන්න මොහොතක මගේ මුළු ඔළුවම සැහැල්ලු වෙලා මගේ ඇහි බැමි සැහැල්ලු වෙලා මගේ මනසේ පුදුම විදිහට දීප්තිමත් තරුවක් පෑවුවා වගේ පුදුම ඒකාලෝකයක් තිබ්බයි මම දුරු වෙලා කියන ශක්තිය මට ලැබුණා. ඇත්තටම ස්වාමීන් වහන්සේගේ දේශනා තුලින් තමයි ඒක මට ලැබුණේ. මම ගොඩක් ජීවිතය ගැන කලකිරීමෙන් හිටිය කෙනෙක්. මම ජීවිතය ඇතෑරියත් මගේ සහෝදරයාගේ යම්කිසි අසනීප තත්ත්වයක් දැනගැනීම හේතුවෙන් ඉතින් මට ස්වාමීන් වහන්සේ නිසා මට දුක් කන්ද නිමා කරන්න මේ සසර නිමා කරන්න ශක්තිය ලැබුණා කියන එකයි මට කියන්න ඕනකම තියෙන්නේ. ඉතින් මට උදව් කරපුවා හිටියා මට ස්වාමීන් වහන්සේ මගේ මෙහෙණිය වහන්සේලා මගේ සහෝදරයෝ දෙදෙනා ආරාමින්න ඒ වගේ මට ලොකු ශක්තියක් වුණා. ඒ ද අවසාන දේශනාවේදී මේ මිස් මම මතක් කරනවා මතක් කර ආරාමේදී තව මගේ ගුරු ස්වාමීන් වහන්සේ මෙහෙණි වහන්සේලා වගේ උත්තම ශ්‍රේෂ්ඨ යන්ට තවත් මේ දුක් විඳින හදවත් මේ විශ්වය පුරා තියෙනවා. ඒ අය නිවන්න, ඒ වගේ මනිත් සියලු මුත්තම උත්තමාවින්ට ඒ දුක් නිවන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සරසමි.
හොඳයි, කෙටියෙන් නමුත් තමන්ගේ සතුට ප්‍රකාශ කළා. දේශනාවක් වශයෙන් නෙමෙයි, මං හිතන්නේ ඉස්සරහදී අර හතරපද ගාථාවක් වාඩම් කරගන්න බැරි අයටත් ඉතින් බුදුබණ පදයක් කියන්න ශක්තිය ලැබුණා කියනවනේ නේද? ඉතින් ඒ වගේ මං හිතනවා මේ තන්ටත් ඉස්සරහදී පුළුවන් වෙයි තවත් කෙනෙකුට කාරණේ පැහැදිලි කරලා දෙන්න උනත් ශක්තිය ලැබෙයි කියලා. ඒ වගේ මෙතන අවබෝධයට පත්වෙච්ච අවබෝධාත්මක ගුණාංග තියෙන අපේ පින්වත් මහත්මීන්ලා ඒ කතා කරපු දේ පවා මේ ඒ දරුව උපකාරයට අරගෙන තියෙනවා. අපි දානශාලාවදී වෙන්න පුළුවන්, කතා බහදී වෙන්න පුළුවන්, ඒ නිවන් මාර්ගට අවශ්‍ය කරන බණපදයක්නේ කතා කරන්නේ. දැන් අර එහෙම ස්තුතියකුත් කළා නේද? මේ මිස්ටත් ගොඩක් ස්තුතියි හරි මේ කියලා ඒගොල්ලන්ටත් ස්තුතිවන්ත වුණා. ඒ කියන්නේ එහෙම උපකාර පවා අරගන්නවා. කවුද මේ නිවන් දකින්න කැමති කෙනා, අරිසි කෙනා? ඉතින් මගේ ශ්‍රාවකයෝ ගැන හරි සන්තෝෂයි මට නේද? ඒකට හේතුව අපේ ඒ වගේ ප්‍රබුද්ධ පිරිසක් ඉන්නවා. කාටවත් වෛර කර කර යන්නේ නැහැ, කාගවත් අගුණ කී කී යන්නේ නැහැ, කාටවත් දොස් පවර පවර ඉන්නේ නැහැ, කාගෙවත් කුණු බලාපොරොත්තුෙන් ඒ දේවල් හොදන්න විවේචනය කරන්න යන්නේ නැහැ. අපි කොහොමද නිවන් දකින්නේ කියලා ඉන්න පිරිසක් අපිට ඉන්නවා කියලා අපි සන්තෝෂ වෙනවා. අනේ අනිත් හාමුදුරුවරුන්ටත් මට වගේ ශ්‍රාවකයෝ ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තේරෙනවද? අනිත් ශ්‍රාවකයන්ටත් අනිත් පූජකයන්ටත් ඒ වගේ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක තමයි වෙන්න ඕන. ලෝතර බුදුරජාණන් වහන්සේ ඉන්න සමයේදී පින්නතුනි සතර සතිපට්ඨානය කොච්චර මිනිසුන් අතර සතර සතිපට්ඨානේ කියන එකෙන් අදහස් වෙන්නේ පින්නතුනේ මේ සතර ඉරියව්වෙන්ම නිවන් දකින්න පුළුවන් මාර්ගය. මේ සතර ඉරියව්වකෙම නිවන් දකින්න පුළුවන් මාර්ගය මේ හිත පිළිබඳව බැලලා, ධර්මය පිළිබඳව බලලා, වේදනාවන් පිළිබඳව බලලා අපිට මේ නිවන් දකින්න පුළුවන් මේ මාර්ගය පිළිබඳව හැම තැනම කතා බහ කරන්න පටන් ගත්තා. ප්‍රත්‍යක්ෂ මාර්ගය පිළිබඳව හැම තැනම කතා කරන්න පටන් ගත්තා. අවසානයේ කොච්චරද කියනවා නම් ගිරවුතුත් කතා කරන්න පටන් ගත්තා කියලා කියනවා. ඒ කියන්නේ ගිරව කතා කරනවනේ මිනිස්සු අහගෙන දේ. සතර සතිපට්ඨානික කරුණු මේ ගිරවුත් කතා කරන්න පටන් ගත්තා කියලා කියන ඒ තරමට බුදුරජාණන් වහන්සේගේ සමයේදී මේ ධර්මයේ පිළිබඳව සෙවීමක් කරලා තියෙනවා. හැම මිනිස්සෙම ආධ්‍යාත්මික එකම යුගයක් බවට පත් වෙලා තියෙනවා. 7 කෝටියකින් 5 කෝටියක්ම ආර්ය ශ්‍රාවකයෝ බවට පත් වෙලා තියෙනවා. ආර්ය මාර්ගයට පත් වෙලා තියෙන බුදුහාමුදුරු හිටපු සමයේදී. දැන්නගින්නනේ කෝටි 60ක් විතර. නමුත් විවිධ යම් යම් ඒ ප්‍රධාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටි පළාත්වල ජනගහනය කෝටි 7ක් වගේ හිටියා කියලා සඳහන් වෙනවා. ඒකෙන් කෝටි 7න් 5ක්ම ආර්ය භූමියට ආර්ය ශ්‍රාවක භාවයට පත් වුණා කියලා කියන්නේ පින්වත් මේක මහා පුදුම විශ්මය උපදවන මහා කාරණයක්. එනිසා තමන් ධර්මයට කැප වෙලා මහන්සි වෙන්න, පේවීමක් කරන්න, හරි ඒ දරුවට වගේ තමන්ටත් ඒ ධර්මය මෝදු වෙන වෙලාව පහළ වෙන වෙලාව කොතනද කියලා කියන්න බෑ. ඒ ගැටලුවක් ඇති වෙද්දී ඒ ගැටලුව එද්දී ඒ ගැටලුවට හරියට අහපු බණපද එකතු කරන්න ඕන. ඒ දරුවා කියනවා ඒ දරුවට නිකන් විශාල ලෙඩක් වේදනාවක් දැනුණා. දැන් මේක අපි බුදුහාමුදුරුවෝ ළඟත් දකිනවා. බුදුහාමුදුරන්ගේ හිස හත් කඩකට පැලෙනවා වගේ බුදුරජාණන් වහන්සේට ඔළුවේ වේදනාවක් ඇවිල්ලා තියෙනවා. එතකොට අදිෂ්ඨානය වුණේ මොකද්ද? හිස හත් කඩකට පැලුණාදින් මම නැගිටින්නේ කියලා. ඊට පස්සේ මැරෙයි වගේ කියලා හැඟීමක් ඇති වුණා. මරණය සැපයි, මේ ලේ වියලිලා මස් වියලිලා මෙතන මරණය හොඳයි මට ධර්මයේ නැත්තම් කියලා එයාට අදිෂ්ඨානයක් ඇති වුණා. අනේ නිසා මරණ වගේ යනවා කියන අවස්ථාවවලදී යම් අවදියක් ඇති කරගන්නවා. මැරුණත් කමක් නැහැ, මැරුණට මැරෙනවා වගේ දැනුනට මැරෙන්නේ නැහැ කියන අනුශාසනය පෙන්වලා දීලා තියෙන නිසා මේ බය වෙන්න ඕනේ නැහැ කියන අදිෂ්ඨානයෙන් වැඩ කරලා තියෙනවා. දැන් ඒව අර පෙර කරුණු කියපු නිසා ඒ උදවිය ඒ වෙලාවල් වලට ඒක හරියට එතෙන්ට ගලප ගන්නවා. මටත් ඒ කාරණා බොහොම වැදගත් වුණා පින්වතුනි. මේ මැරෙන්න යනවා වගේ දැනුනට බය වෙන්න එපා කියලා. දැන් මේ දැනුනත් ඒක මතක් කරන්නේ මේ ඉස්සරහට ධර්මය හොයාගෙන යන පින්වතුන්ට. මරණය වගේ සංදිස්ථානයක් ආවොත් ඔබ බය වෙන්න එපා, මැරෙන්නේ නැහැ. ඒකට බය වෙන්නේ නැතුව ඉස්සරහට යන්න. ඒක මානසික දුකෙහි මරණයක් සිද්ධ වෙනවා මිසක්, පිරුණුවම් පෑමක් සිද්ධ වෙනවා මිසක්, කෙලෙස්වල පිරුණුවම් පෑමක් මරණයක් සිද්ධ වෙනවා මිසක්, කිසි වෙලාවක කායික මරණයක් එතන සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් අර ඒ වගේ දේවල් හොඳට සිහියේ තියාගෙන ඒ ඒ වෙලාවල් වලදී එතෙන්ට ඒක ඒත්තු ගන්නුවේ නැත්තම් පරදිනවා. පස්සට ආව නම් එහෙමනේ ආයෙ එන්න හම්බෙන්නේ නැහැ එතෙන්ට. දැන් කීප පොලක් ඉන්නවා ඒ වගේ ජීවිත ආධ්‍යාත්මේ පෙරළිය එන්න හදපු වෙලාවේ කවුරු හරි ඩිස්ටර්බ් කළා. ඒ චේන්ජ් එක වෙලා නැහැ. එතෙන්ට ඇවිල්ලා තියෙනවා උනේ නැහැ. මිස් කරගත්තා. ඊට පස්සේ හරිය මැද ඉන්නේ. චේන්ජ් එක උනේත් නැහැ, වෙලා නොවිත් නැහැ වගේ නිකන් මැදක ඉන්නවා. පෙරළුන්නේ අනිත් පැත්තට කාසිය. ඉතින් ඒ නිසා ඒ වගේ දුර්ලභ අවස්ථාවක් ලැබුණාම ඒ මොහොත බාධා කරන්නේ නැතුව එයාට අපි අපේ මනසට ඉඩ දෙන්න ඕන. අනිත් එක ලෝකෙ පෙරලන් ආවත් අපි දුවන්න ඕනේ. දැන් අපේ ආධ්‍යාත්මික දියුණුවක් ඇති වෙන ලාල ටෙලිෆෝන් කෝල් එකක් එනවා. ලොකුම ටෙලිෆෝන් කෝල් එක අපි හිතමුකෝ මොකද්ද? අම්මා තාත්තා මලා කියලා එන කෝල් එක කියලා. ඉතින් මලා නම් මලා තැනක දැන් මැරිලා ඇතිද කමන්නේ කියලා ඉන්න ඕන. ඈ ලොකුම එකත් ඒක වෙන්නේ නැතිනේ කමන්නේ. ඒක පස්සේ ගන්න බැරිය. අන්න එහෙම අතහැරීමක් අපිට හැකියාවක් තියෙන්න ඕන. හැම ටෙලිෆෝන් කෝල් එකකටම දුවන්න ඕන, හැම කෙනාම ගේට්ටුවට ගැහුවාම බලන්න යන්න ඕන. එහෙම කන්නේ තමන්ට ඕනේ නැහැ කියලා හිතෙනවා නම් සක්‍රදේවේන්ද්‍රයා ගේට්ටුව ළඟට ඇවිල්ලා ගියත් මට කමන්නේ කියලා. ඒ ආධ්‍යාත්මිකව තමන් පුහුණු කරගන්න කේ වෙලාවේ ඒ කරගන්න. ඒක ඒක තකන්න යන්න එපා. කවුරු හරි බණී ගහයි, මේ බණී ගහයි කියලා නෙමෙයි මරලා දැම්මත් මම බය නැහැ කියලා. තමන් ඒ ආධ්‍යාත්මික ගුණේ ඉන්න ඕන. බය වෙන්න ඕනේ. එයිසා ධර්මයේ මුල් තැනට ගත්තට පස්සේ එයා ධර්මයේ දෙවෙනි තැනට දාන්නේ කිසිම හේතුවකින් පින්වත් නෑ. එයා ධර්මයේ දෙවෙනි තැනට දාන්නේ කිසිම හේතුවකින්. අන්න යාමයි පින්වතුනි නිවන් දකින්නේ. නැත්තම් අපි සමාජ කරදර, රැකියාවේ කරදර, දරුවන්ගේ ස්වාමි භාර්යා ඔය කරදරනේ මේ ඔළුවේ දාගෙන තියෙන්නේ. ඒකක්වත් වැදගත් නැහැ කියන තැනට තමන් එනවා. සමස්ත ලෝකයේ පිළිබඳව හරි කලකිරීමක්, හරි අවබෝධයක් ආවොත් මේ හැම ධර්මතාවයක්ම සිහිනයක්, මායාවක්, මේවයි කිසිම පිහිටක් පිළිසරණක් නැහැ ධර්මයේ හැරෙන්නට, ධර්මය අවබෝධ කරගන්න ඕන කියලා. මේ දරුවෝ කියපු තව කතාවක් තමයි මේ සිහිය. මේ සිහියත් අතහරින්න ඕන කියන වචනයක් පාවිච්චි කරා. සිහියත් අතහරින්න ඕන කියන වචනයක්. බොහොම ඉක්මනින් නිකන් සීග්‍රගාමී දුම්රිය වගේ ඩක්ගල එක කියලා ඉවර වුණාට ඒ වචන ටික මේ අවධාරණයෙන් බැලුවොත් එහෙම ඒ සිහියත් අතහරින්න ඕන. ඉතාම හොඳ වචනයක් ඒක. ඒක බණපදෙන් අහලා තිබුණා. දැන් මේක සිහිය හොඳට සිහියෙන් ඉඳලා සිහිය පුරුදු කළා. සිහිය පුරුදු කරගෙන පුරුදු කරගෙන යද්දී යාට එක මොහොතක වැටහෙනවා මේ සිහිය අතහරින්න ඕන. ඉතින් මේ දරුවටත් ඒක කර්මස්ථානයක් බවට පත් වෙලා තියෙනවා ජීවිතේ වෙනස් කරගන්න. මම මීට කලින් කතාවක් කියලා ඇති අර බයික් එකක ගියපු මේ මහත්මයාගේ ගැන. එතුමාට කිව්වා මේ එතුමා හොඳට සිහිය පුරුදු කරපු කෙනෙක්, සිහියෙන් කටයුතු කරන්න වැඩිම පුරුදු කරේ මේ කායික කයේ හැසිරීමේ සිහිය. අන්න ඒකයි කියන්නේ කුමන හරි භාවනාවක ඉන්න කෙනෙකුට අපිට ලේසි මේ දේ කියලා දෙන්නේ. ඒ නිසා තමයි මම කිසිම භාවනාවක් කරන කෙනෙකුට ඒ භාවනා විකෘති, මේ භාවනා විකෘති කියලා මම බනින්නේ නැත්තේ, දොස් කියන්නේ නැත්තේ. ඒකයි භාවනා පුළුල්ව හදාරපු ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියටත්, සියලු භාවනාවන් අධ්‍යයනය කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියටත්, සියලු ගුරුකුල පරම්පරාවල් පිළිබඳව මම දන්නා කියන ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියටත්, මේ රටේ තියෙන විවිධ භාවනා මධ්‍යස්ථාන හා ආරණ්‍ය පිළිබඳව, ඒවයි ක්‍රියාත්මක වෙන භාවනා හා ප්‍රතිපදා අධ්‍යයනය කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට මම ඒක විවේචනය කරන්නේ නැහැ. හේතුව ඒක මට යම් කිසි දවසක ඒක අත්වැලක් කරගන්න පුළුවන්. එහෙමද? එහෙම සිහිය හොඳට පුරුදු කරපු ඒ මහත්මයා මම දැක්කා. හැමදාම එතුම සක්මන් කරනවා, මම බලාගෙන ඉන්නවා සක්මන් මළුවේ. පුදුම ශ්‍රද්ධාවක්. උදේ ආවම හවස වෙනකන් එක දිගට භාවනාවේ යෙදිලා හවස පහට ආය යනවා, පැය 8ක් වැඩ කරලා යනවා වගේ. එහෙම කැපවීමක් කරන මහත්මයෙක්. ඉතින් මට මේ මනුස්සයට දෙයක් කියන්න ඕන කියලා මට හිතුණා. මොකද මෙයා නිවන හොයන කෙනෙක් නෙමෙයි බිම. අඩියෙන් අඩිය තියා නිවන හොයන කෙනෙක්. ඉතින් මට ඇවිල්ලා එතුමගේ සිහිය පැවැත්වීම ගැන මතක් කළා. මතක් කරනකොට මම එතුමට කිව්වා අදාළ වෙලාව ආවහම, ඉතින් මහත්තයෝ ඔය සිහිය අතෑරලා යන්නකෝ. එතුමයි කපාට දිම්මුණා. මොකද්ද ඒ කිව්වේ කියලා හාමුදුරුවෝ අපිට, මේ හාමුදුරුවෝ කියනවා සිහියෙන් යන්න කියලා. මේ හාමුදුරුවෝ කියනවා ඔය සිහිය අතෑරලා මහත්තයෝ යන්න නිදහස විවේකයෙන්. ඒ මනුස්සයා වලෙම ගොළු වුණා, කතා කරේ නෑ. අර බාහිර සරල තර්ක බුද්ධියකින් මාත් එක පැටලෙන්න ආවේ නෑ. එයා එතුමා දන්නවා මම මොකක් හරි ගැඹුරු අර්ථයක් මතක් කළේ කියලා. මොකද යම් ප්‍රමාණයක නුවණ දියුණු කරගත්ත මිනිස්සෙක් නිසා. සාමාන්‍ය අඥාන මිනිස්සෙකුට කිව්වනම් ඔක තර්කයක් ගොඩනගා ගන්නවා. ඉතින් පෙන්වත් මේ නියදව ගිහිල්ලා ඒ කිට්ටුවම වාඩි වුණා ආසනයක. ආසනයක වාඩි වෙලත් එයා බැලුවා හොඳට මේ කාරණේ තේරුන්නේ නෑ. මනුස්සයට මං කිව්වේ බයික් එකේ යනකොට සිහියෙන් යනවා කියපු වෙලාවේ තමයි මම ඔය පණිවිඩය කිව්වේ. එතකොට මෙයාට ගැළපුණා මේක බයික් එකේම යද්දි. හාඳුරෝ මම මරන්න කිව්වද එහෙම නැත්නම් සිහිය නැතුව බයික් එකේ යන්න කියලා කිව්වහම මොන මනුස්සයෙක්ද හිතන්නේ නැති මම මරන්න හදනවා කියලා? ඈ කවුද මේ හැමෝම කියන්නේ සිහියෙන් බයික් එකේ යන්න, සිහිය නැතුව යන්න කියලා කියන්නේ? මේ හාඳුරු මට කියාපියේ සිහිය නැතුව බයික් එකේ යන්න. ඉතින් මෙයාට බයික් එකේ යද්දී කර්මස්ථානේ තේරුණා. මොකද්ද මේ ස්වාමීන් වහන්සේ වචනේ ඉක්ම වූ දහමක් ගැන දේශනා කරේ කියලා. අනේ මිනිස්සයා බයික් එකේ යද්දී නිවන් දකිනවා. දුටු දේ දුටු පමණයි, අල්ලගත්ත දේ එතනම අතහරින්න තියෙන ධර්මය තේරුම් ගත්තා. මේ මොහොතේ අල්ලගත්ත දේ මේ අතහරින්න තියෙන්නේ කියන පණිවිඩේ යථාවබෝධයෙන් ඇති වුණා. එතුණා මේ වෙලෙම දැක්කා. ඉතින් ඊට පස්සේ නොදුරු කාලකදී ආයේ මාව නගරයකදී හම්බෙලා අර කිව්ව විදියට මේ මිනිස්සයා කෝණේ හාමුදුරුවනේ මට ඔබ වහන්සේ දුන්නු බණපදයට මට පූජ කරන්න දෙයක් නැහැ. මං සතුව මුකුත් නැහැ. ඒ නිසා මට වන්දනා කරගන්න ඉඩ දෙන්න කියලා මේ මිනිස්සයා නගරේ අර ගල්ගෙඩි ගොඩි මේ දිගා වෙලා විව මේ වැන්දවට කිව්වා මට ඔච්චරයි ඔබ වහන්සේට දෙන්න පුළුවන්. ඒ නිසා මගේ මේ වන්දනාව බාර ගන්න කිව්වා. ඉතින් මන්ට ප්‍රතික්ෂේප කරන්න බෑ. අවබෝධයක් ඇති කෙනෙක් නිසා. ඉතින් මම එයා සන්තෝෂෙන් දෙන්නේ එච්චරනේ. ඒදී මං ගෞරවයෙන් බාර ගන්න ඕන. මං ඉතින් නිහඬව සිටියා. මුළු නගරේම මිනිස්සු බලාගෙන හිටියා මේ ඒ මනුස්සයා මොකද මේ ගල්ගෙඩි ගොඩ දිගා වෙන්නේ කියලා ඉරලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් පිස්සු, නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් අමුලිකා සද්ධාවක් කියලා. නෑ, මේ නියම සුමේද තාපසතුමාලා යැනි උත්තමයෙක් ළඟ ඇති වෙච්ච සද්ධාවේ බලය මේ මනුස්සයා ළඟ හටගෙන ඉවරයි. ඒ ප්‍රබල සද්ධාවකින් ඒ වන්දනා පූජාවේ කරේ. ඒක ලොකුම පූජාවක්. ඒක ලොකුම මේ පිරිකරක් ස්වාමීන් වහන්සේට පූජ කරපු. ඉතින් ඒකනේ මම අදත් ඒක සන්තෝෂයෙන් මතක් කරන්නේ. නෑ, සන්තෝෂයෙන් මතක් කරන්නේ ඒකයි. ඒක ලොකුම පිරිකරක්. ඒකයි කියන්නේ ධම්මානුධම්ම ප්‍රතිපත්ති පූජාව කියන්නේ අන්නේ ඒකයි. ඉතින් මම මගේ ගුරුවරුන්ට මටත් මේ ධර්මයේ මඟ කියා දුන්නු සියලුම ගුරුවරුන්ට කරන පූජාවක් වශයෙන් තමයි මම බණ කියන්නේ. මේ සද්ධර්මයේ කරන්නේ ඒ ඇත්තන්ට මේක පූජාවක්. නැත්නම් මරත් ඔය අනිත හාමුදුරුවෝ මේ බැනුම් අහා එක එක්කෙනාගේ නින්දා ලබලම බණ කියන්න ඕනේ. මටත් ඔය අනිත හාමුදුරුවෝ වගේ ඔය කාලබීලා දානකට ගිහිල්ලා දානේ වන්දනා කරලා හිමින්සරේ කාටත් පිටත් සිගරට් එකක් ගහලා එක ගියට පුළුවන්. පැවැත්මේ ක්‍රමවේදයක් හදාගන්න නම් වැඩි දෙයක් ඕනේ නැහැ. පාන්සුකුලට බණ පහයි, රාත්‍රියට කියන බණ පහයි, සුන්සූත්‍රයේ මහපිරිත් මේ බණවරපු ඉගෙන ගත්තා හොඳටම ඇති. ආමඳුරු කෙනෙක් වශයෙන් ජීවත් වෙන්න පුළුවන්. මට සමහර උපදෙස් දීපු ආමඳුරුරුත් හිටියා. එහෙම බණ පහක් කටපාඩම් කරගන්න කිව්වා. ඒ ඇති කිව්වා. දැන් බණ පහ නෙමෙයිනේ අපි බණ දාස් ගානක් දැන් කියලා තියෙනවනේ. බණ නෙමේ ශ්‍රී සද්ධර්මයෙන් දහස් ගානක් කියන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා පිනතුන්ගේ මෙහවත පිණිස අවබෝධයෙන් දැසෙන කල්යාණ මිත්‍ර වචනයක් ඔබට ඇසෙනවද? ඒ වචනය ගැන ලොකු වටිනාකමක් දීලා, ලොකු හරවත් බවක් දීලා, බරක් දීලා ඒක දිහා බලන්න, ඒක දිහා ගෞරවයෙන් බලන්න පුරුදු වෙන්න. ධර්මයේ පිළිබඳව සරල කරලා බලන්න නෙමෙයි බලන්න ඕන, පුළුවන් තරම් ගැඹුරු කරලා බලන්න යන්න ඕන. මේ සමහර අය හිටියා ගුරුවරයා යාළුවෙක් කියලා හිතපු අය. මට හිතුණා අපිත් දැන් අපේ නායක ස්වාමීන් වහන්සේලාම බොහෝම මිත්‍ර යාළු මිත්‍ර කවින් ආශ්‍රය කරනවා වගේ ආශ්‍රය කරපු පොඩි ස්වාමීන් වහන්සේලා හිටියා. මට හිතුණා හරි පුදුමයිනේ බලන්න නායක ස්වාමීන් වහන්සේට යාළුවෙක් වගේ. ඒගොල්ලෝ ධර්මයේ ගත්තේ නෑ, හරය ගත්තේ නෑ. නිකම් නිකං අර ඉස්සරහා හුරතල් මොනවද බලු පැටියෙක් පූසෙක් වගේ වුණා විතරයි. දැන් ඕන තරම් ඉන්නේ මහා ප්‍රඥාව ළඟත් මේ හුරතලේට බලු පැටව පොක බලු පැටිය දාර්ශනික වෙනවද? නෑනේ. ඉතින් ඒ වගේ මේ අපි මේ එහෙම යාළු මිත්‍රකමට කටයුතු කරන්න හොඳ නෑ. ඒ ගුරුවරයා ගුරුතරතුරෙහි තියලා බලන්න ඕන. අන්න එතකොට තමයි ඒ ගුරුවරයාගේ තියෙන වටිනාකම අපිට ගන්න පුළුවන් අප තියෙන්නේ. එක පුටුවේ වාඩි වෙලා හිටියත්, එක සමානව වාඩි වෙලා දාන වැළඳුවත්, එකට වාහනේ ගියත් දෙන්න එක්කෙනෙක් වෙන්නේ නෑ. එක ගෙදර වාසය කළත් ස්වාමභාර්යාවරු හිටියත් එයා මගේ භාර්යාව මම එයාගේ ස්වාමියා කියලා වුණත් දෙන්න ධර්මයේ එක්කෙනෙක් දැක්කොත් එයාත් එහෙනම් දැක්කනම් මටත් ඒක එනවයි කියලා හිතන්න බෑ. තම තම නැන පමණින් ධර්මයේ දත යුතුයි. තමන් සංසාරේ පෞද්ගලිකයි, තමන් සංසාරේ තනි වෙනවා, තනි කඩවයි යන්නේ. නිවන් දකින්න අවශ්‍ය කරන බණපද මේ බණපද අතරක් තියෙනවා, ධම්පදේ බණපද අතරක් තියෙනවා, සූත්‍ර දේශනාවල් වල බණපද අතරක් තියෙනවා. තමන්ට හරියට ගැළපෙන බණපදේ ලැබිලා ඒ ගැළපෙන බණපදේ ගැඹුරින් නුවණින් වටහා ගන්න වෙලාවක, අසිරිමත් වෙලාවක ඒ ධර්මය පුබුදිනවා. පින්නතුනේ ඒක කියලා නෙම කරන්න බෑ. ඒක ආශ්චර්ය අද්භූත ධර්මයක්, ආශ්චර්යයක්. කුමක් හේතුවෙන් කුමක් ප්‍රතිඵලයක් වශයෙන් කුමන ආකාරයෙන් පහළ වූවාද කියලා කියන්න බැරි ධර්මයක්. එහෙමනම් අවසාන මොහොතේත් අපිට ඇති වෙනවා මේ මොහොතේ මේ පවතින සංඥාවත් අත්හරින්න ඕන, මේ මොහොතේ පවතින රූපයත් අත්හරින්න ඕන, මේ මොහොතේ මේ මොහොතේ ඇති වෙන වේදනාවත් අත්හරින්න කියන අවබෝධයත් එක්ක යා අත්හැරියොත් නිවනටපත් වෙනවා, නිර්වාණ බවටපත් වෙනවා. නිර්වාණ කියලා කියන්නේ බැඳීම් නැති අවස්ථාවටපත් උනා කියන අර්ථයයි ඒකේ තියෙන්නේ. නිර්වාණ කියන්නේ බැඳලනේ තියෙන්නේ. මොනවද බැඳලා තියෙන්නේ ඔබ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන වලින් බැඳිලා ඒ බැඳීම ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන මේ සදායතන ඔස්සේ සුඛ දුක්ඛ උපේක්ෂා අතීතනාගත වර්තමාන වශයෙන් මහා කාල යුද්ධයක්. කාල යුද්ධයක්. අකාලික යුද්ධයක් නෙමෙයි, කාල යුද්ධයක් තියෙන්නේ. කාලය තුළ යුද්ධයක්. ඒකෙන් නිදහස් වෙන්න. ඉතින් පින්නතුනේ අපිට හම්බ වුණු ගුරුවරු මීට වඩා හරි ඉක්මනින් හරි සැරට බණ කිව්වා. ඒ ගුරුවරු කුණුහරුපෙනොත් අපිට බැන්නා. ඒ වෙනපු කුණුහරුප වලින් ඕගොල්ලන්ට බැන්නොත් එහෙම එක දවසයි ආයෙන්නේ නැහැ. තේරුණාද? අපිට ඒව දරන්න හැකියාව දුණා, අපි තේරුම් ගන්න හැකියාව දුණා, අපි මේගොල්ලෝ ආධ්‍යාත්මික දියුණුවක් තියෙන මිනිහෙක්ද මේ කියලා අපි උද්දච්ච ගමෙන් ඒක දිහා බැලුවේ නැහැ. එහෙම බැලුවේ නැහැ. මොකද අපි යන්න වෙන දියාවක් නැහනේ. බැනුම් අහගෙන හරි පඩික්කන් හොදගෙන හරි ඒ බණපදේ තේරුම් ගන්න මහන්සි ගත්තා. අපි සමහර ගුරුවරුන්ට දවසට තුන් සැරයක් මල් වලින් පූජා කරා. දීපාන්දර මල්වට්ටියක් පූජා කරනවා, ආයි දවල්ට ගිහලා මල්වට්ටියක් පූජා කරනවා, ආයි හන්දෑවට මල්වට්ටියක් පූජා කරලා මලින් පූජා කරලා මම ගුරුවරු වන්දනා කරනවා. තරහ උපද්දවන්න ඕන තැන්වල තරහ නූපද්දවා සිටියා. මාන්නේ උපද්දවන්න ඕන තැන්වල මාන්නේ නූපද්දවා සිටියා. ඉරිසියා උපද්දවන්න ඕන තැන්වල ඉරිසියා නොකර සිටියා. ලෝභය උපද්දවන්න ඕන තැන ලෝභය නූපද්දවා සිටියා. අපි ලෝභයෙන් උපද්දව ගත්තනම් එම් ඔය හම්බ වෙන මුල් කුටියක් දෙකක් තියෙනනේ, කුටියට ලෝභ කරගෙන කුටියට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඒ කුටි අදාරලා යන බැරි ගමන. දැන් ඔය ආරණ්‍ය වල එහෙම හොඳ තැන්වල ඉතින් හොඳ කුටියක් හම් වෙනවා. ඒ කුටිය මගේ ආත්මය කරගත්තොත් ඔව් කුටි අදාරලා යන බැරි කමට ඒ කුටියට වෙලා හිටව. අදා කාලික. ලෙහෙසිය ගැන හිතුවෝ. ලෙහෙසිය ගැන හිතුවොත් ඉතින් මේ ගොල්ලෝ සලකන්නේ දැන් ඔය ලෙහෙසියට ඉන්න හාමුදුරුවෝ සලකන්නේ බණ කියන එක හරි අමාරු වැඩක්. ආයතන රත්තු කරන එක හරි අමාරු වැඩක්. ඔය වැඩ කරන එක හරි අමාරු වැඩක්. මේ ලේසියෙන් පාසුවේ මේ අපි වගේ ඉන්න ඕක. ලෙහෙසි දේ පාසු දේ කරන්න නෙමෙයි අපි ඇවිල්ලා තින්නේ, අමාරුම දේ කරන්න. අපහසුම දේ කරන්න. බෝධිසත්වරු මේ බෝසත්කම ගත්තේ මේ ලේසියට හෝ පාසුවට හරි එහෙම නැත්නම් වැජබෙන්න හරි නෙමෙයි. රටේ රජකම මැති අමතිකම ගන්නවා වගේ නෙමෙයි. ඒක ගන්න පුළුවන් තරම් හොරා ගන්නනේ ලංකාවේ රටවල් වන්න සේවය කරන්න හැමෝමත් නෙමෙයි, යම් පිරිසක්නේ. ඉතින් ඒ නිසා මේ ලෙහෙසිය පහසුව ගැන හිතලා ලාභය ගැන හිතලා ගත්ත දෙයක් නෙමෙයි බණ කියන්න. බෝසත්කමක් කියන්නේ ලෙහෙසිය ගැන හිතලා ගත්ත එකක් නෙමෙයි, අමාරුවක් ගැන කපහසුවක්ම විඳින්න බැසගත්ත කෙනෙක්. ඒ හදවත ඉතාම උත්තුංග හදවතක්. එවැනි අයට දොස්පරොස් කියන අයට නින්දා අපහාස කරන අයට ඒ ශාසන ඉතිහාසයේ ලැබිච්ච කර්ම විපාකවල ප්‍රතිඵල බොහොම දරුණු ලෙස සඳහන් වෙලා තියෙනවා. මොකද ලෞතර බුදු කෙනෙක්ගේ ඒ හදමඩලේ ඇතිවෙච්ච මහා දයානුකම්පික භාවය මෙතකයි කියලා අපිට කියන්න බෑනේ. ඒ දෙපා වෙහෙසවල ඒ අවු ඇසි සුලං දුහුවිලි කුණාටු නොතකා ගමක් ගමක් පාසා අපේ ගෙන්ගෙට දොරකොඩට වැඩම කරලා අපිට බණපදයක් කියන්න ඒ බුදුහාමුදුරු මහන්සි වුණේ මේ නම අනාගතයට තියන්නද? ඈ කීර්ති ප්‍රශංසා ලබන්නද? ඈ අපේ මේ යහපත පිණිස. බහුජන හිතාය බහුජන සුඛාය කියන ඒ වචනය ඒ කියලා නෙම කරන්න බෑ පින්වත්නි. බොහෝ දෙනාගේ හිතසුව පිණිස මහා කාරුණිකව ඒ දේ කළේ. මහා කාරුණිකව කළේ. කීර්ති ප්‍රශංසා ලාභ සත්කාර බලාපොරොත්තුෙන් කරන වෙනම පිරිසක් ඇති. එහෙම පිරිසක් නැහැ කියන්න බෑ ලෝකෙ. එහෙම පිරිසක් වෙනම ඇති. බෝසතාණන් වහන්සේලා මේ ආර්ය මාර්ගය දියුණු කරගත් උත්මයෝ නිස්සරණ අධ්‍යාසයෙන්මයි මේ බණපදේ කියන්නේ වෙනත්. නිස්සරණ අධ්‍යාසයෙන්මයි ලෝකේ යහපත උදෙසාමයි කියන්නේ. ඉතින් ඒ බණපදයට ගරහන් නැතුව ඒ බණපදේ ගැන නුවණින් විමසන කෙනා ඒකාන්ත වශයෙන් මෙලෝ වශයෙන් නිවීමක්ම සැනසීමක්ම ලබනවා. එක වෙලාවක් හිත සංසුන් කරගෙන ධර්මය තුල පිහිටා වාසය කරන්න. හරි ගැඹුරු වචනයක් පින්නතුන්ට මතක් කළේ මොකද්ද? ධර්මය තුල පිහිටා වාසය කරන්න. ඒ කියන්නේ මෙතෙක් වෙලා ස්වාමින් වහන්සේ මෙතෙක් දින ගණන් වසර ගණන් දේශනා කරපු ඒ දේශනාවන් වල සියල්ලගේම හරය එක්තැනකට එකතු කළා. ඒ තුල ඔබට ඉන්න සිද්ධ වෙනවා. තේරුණා නේද? ඒ නිසා මේ වචනේ හරි ගැඹුරුයි කියන්නේ ධර්මයේ තුල පිහිටා වාසය කරන්න.
බොහෝ භාවනාවන් වල යෙදෙද්දී යෙදෙන අයට නිර්වාණය මගහැරෙන ලොකු අවස්ථාවක් ගැන පින්නතුන්ට හෙලි කරලා පෙන්වන්නලා දෙන්න කැමැති. විතර්කය. විතර්කය කියලා කියන පින්නතුනේ සිත ඔසවා තබනවා යම්කිසි ක්ලේශයක් මැඩලමේ. මේ ලෝකයේ ස්වභාවය තමයි පෙනුතුනි, කාම විතර්කයක් ඇති වුණාම ඒ විතර්කයේ මැඩපවත්තන්න තව විතර්කයක් හදනවා. හිංසා සහගත විතර්කයක් උපදුනාම ඒ අවිහිංසා ඒ විතර්කයක් උපද්දවන. ඔය විදිහට ගත්තහම අපි හැම විටම එක් විතර්කයක් නැති කරන්න මොකද කරන්නේ? තව විතර්කයක් පහළ කරනවා. දැන් මේ භාවනාවල තියෙන්නේ ගොඩාක් කාලවලට එහෙමනේ. දැන් සුබ නිමිති පහළ වුණාම ඒ සුබ නිමිති මැඩපවත්වන්න ගොඩාක් වෙලාවට අපේ භාවනා ස්ථානවල ස්වාමීන් වහන්සේලා කරන සහයෝගාවචරයෝ නිකුත් දෙන කෙනෙක් කරන දෙයක් තමයි ඒකට අසුබ විතර්කයක් ඉදිරිපත් කරනවා. අසුබේ ඒකතු කරනවා. එතකොට තරහව වගේ දේවල් ආවම මෛත්‍රිය කරුණාව වැනි දේවල් එම ඉදිරිපත් කරනවා. මේ විතර්ක සංසිඳීමක් වෙන්නේ නැහැ. මොන භවනායේ යන ප්‍රධාන මේ ශාල ගැටලුවක් බවට පත් වෙන තැන ඒගොල්ලන්ට. අවසානයේ විතර්ක සංසිඳීමක් වෙලා නැහැ. හරියට අර ලිඳක වැටිලා ඉන්න එක්කෙනෙක් එක්කෙනෙක් ගොඩ ගන්න තව එක්කෙනෙක් ලිඳට බහිනවා. බහලා එයා කර තියලා එයාව ගොඩ දානවා. ඊට පස්සේ අනිත් එක්කෙනා ලිඳේ. ඊට පස්සේ ඊළඟ එක්කෙනා ගන්න ආයි තව එක්කෙනෙක් බහලා ගොඩ දානද තියෙන්නේ. ඔන්න ඔය වගේ තමයි වෙන්නේ හිතට. එක සිතිවිල්ලකින් නිදහස් වෙනවා. නමුත් තව සිතිවිල්ල පළපදියම් වෙනවා. එක සංඥාවක් අයින් වෙනවා. තව සංඥාවක් කලපදියන් වෙනවා. එක භාවිතාවක් අයින් කරන තව භාවිතාවක් ස්ථාපිත වෙනවා. එක සංකාරයක් අයින් කරන තව සංකාරයක් ස්ථාපිත වෙනවා. මෙන්න මේ පටලැවිල්ල පින්නතුනේ මේ ලෝකේ ඉන්න බොහෝ භාවනායට ලියා ගන්න බෑ. බොහෝ භාවනා ප්‍රතිපදා ක්‍රමවේද මේ ලෝකෙ පුරුදු කරන බෞද්ධ අබෞද්ධ සියලුම අය හැමදාම යම් කිසි විතර්කයක රැඳිලා ඉන්නෝ. ඒගොල්ලන් මේ විතර්කය ඉක්මවන්න බැරි වුණා පින්නතුනේ. මෙන්න මේක තමයි පින්නතුනේ ප්‍රධාන ලොකුම බාධාව. ඉතින් කෙනෙක් භාවනාවක් මොන හරි උගන්වනවා නම් ඇත්තට අහන්න තියෙන්නේ අපිට විතර්ක ඉක්මවා යන්න ඔබ වහන්සේට පුළුවන්ද උගන්වන්න? ඒකට කියන්නේ නැහැ අපි එක විතර්කයක් තියෙනවා හැමතිස්සෙම. එක විතර්කයක් නැති කරනවා තව විතර්කයක් ඔබ තුල ඇති කරනවා කියයි. නැත්තම් අගක් මුල මොකක්වත්ම තේරෙන්නේ නැත්තම් ආපු මිනිස්සයාට එච්චර තේරෙන්නේ නැහැ කියලා හිතනවා නම් කියයි ඔව් පුළුවන් කියලා කියයි. එහෙම නැත්තම් කෙනෙක් අවබෝධය තුළින්ම පැහැදිලිවම කියයි මේ සියලු විතර්ක අභිභවා යන්න මම උපදේශය ලබා දෙන්නම් කියයි. පින්නතුන් මේ කාරණේ ඉගෙන ගත්තොත් පින්නතුන්ටත් පින්නතුන් හැමතිස්සෙම පටලෙන විතර්කයේ නිදහස් වෙන අවස්ථාවක් බවට පත් වේ. දැන් අපි සිහිය පුරුදු කරනවා කියලා හිතමුකෝ. ඊට පස්සේ එයා මේ පාදක කරගන්නේ මොකද්ද? ඉහළට නැගින්න, නැග සිටින්න, මනස උසවා තබන්න මොකද්ද පාදක කරගන්නේ? සිහිය. හැබැයි ආ තේරුම් අරගෙන හිටියේ නැති වුණොත් මේ සිහි අතාරින්න ඕන කියලා හැමදාම ඉතින් සිහියෙන්ම වැඩ කර කර ඉඳීවි. තව කෙනෙක් හිතන සමාධිය. හොඳට සමාධිය ඇති කරගත්තා ඉන්නවා, සමාධි සුව විඳින්මින් ඉන්නා ඉන්නවා, පුදුම විදියට සමාධිය වඩනා ඉන්නවා. ඒකට යාගේ සියලු දේවල් යටපත් කිරීම සඳහා භාවිතා කරන එකම මෙවලම විතර්කය. ඒක බලපවත්වන නමුත් අවසානයේ එයාට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ ඒක ඉක්මව යන්න. එහෙස අපේ සිතේ යම් යම් තැනක එක දෙයක් අතහරිනකොට තව දෙයක පැටලෙනවා. ඒ පටලැවිල්ල ලිහිනකොට තව තැනක පැටලෙනවා. මෙන්න මේක අවසාන වශයෙන් ඔබ තේරුම් ගන්න ඕන. අවසාන වශයෙන් මේක තේරුම් ගන්න ඕන. මේක වැටහෙන මොහොතේදී තමයි අර සියලු සංස්කාරයෝ සමතයට පත් වෙන තැනට එන්නේ. සියලු සංස්කාර අවසන් කරන්න ඕන. ඊට පස්සේ තමයි පින්නතුන්ට ඇස උදා වෙන්නේ, නව ඥානය උදා වෙන්නේ, නව සමෘද්ධියක් ඇති වෙන්නේ, නව අවබෝධයක් පහළ වෙන්නේ. ආර්ය භූමියට පත්වෙච්ච පරම නිකලල් සුපිරිසුදු සීලයක් පිහිටන්නේ, අර්ථාන්විත සීලයක් පිහිටන්නේ අන්න එවිටයි. අර්ථාන්විත සීලය කියලා වචනේ පාවිච්චි කරන්න පුළුවන්. අර්ථයක් නොදැන මුලක් මැදක් අග මොකක්වත්ම දන්නේ නැති සීලය නෙමෙයි. අර්ථාන්විතයි. අගක් මුලක් මොකක්වත් දන්නේ නැති ප්‍රතිපදාවක් නෙමෙයි. පරලොවින් යාඥාවක් නෙමෙයි නිවන කියන එක. වර්තමානයේ තුල ප්‍රත්‍යක්ෂතාවයක් බවට පත් වෙන පිණිස මේ ලෝකේ ඉන්න හැමෝටම තියෙන පරලොව යාඥාවක්ද? ආගම්වල ඉන්න සීලෝ දෙනහට තියෙනත් පරලොව යාඥාවක්, බෞද්ධයන්ට දෙන්නේ පරිලෝ යාඥාවක්. පරිලෝවේ නිවන් දකින්න ආයෙ වෙන මොකක්වත් නැහැ. ඉතින් අපේ මේ එන පින්නතුන්ට පමණක්, මේ බණ අහන පින්නතුන්ට පමණක් සහ මේ ධර්මයේ දැනගෙන දේශනා කරන යම් කෙනෙක් වේද, ගිහියෝ වේවා, පැවිදි හෝ වේවා, ඒ අයට පිරිසට පුළුවන්කම ලැබෙනවා පරිලෝවින් යාඥාවක් කරගන්න නැතුව මේ ලෝකෙම ප්‍රත්‍යක්ෂ කරගන්න. කාට හරි අපායට ඉක්මනින් යන්න ඕන නම් සද්ධර්මයට ගරහන්න. හරිම ලේසියෙන් අපායට යන්න පුළුවන්. දරුණුම ගිනිදල් අතරට ඔබට පියාසර කර යා හැකි. මොකද මේ ධර්මයේ ලාභ කීර්ති ප්‍රශංසා කිසිවක් අපේක්ෂා නොකොට දේශනා කරන පරම පිළිතුරු නිකලෙස් මාර්ගයක් ගැන මේ දේශනා කරන්නේ. වීත රාගේ, වීත දෝෂ, වීත මෝහ මාර්ගය ගැන මේ කතා කරන්නේ. ඒ කතා කරන ධර්මයට යම් කිසි කෙනෙක් ගැරහුවොත් එයාට පුළුවන් සසර ඉතාම ලේසියෙන් අපා මාර්ගය හදාගන්න. මේ ධර්මයේ යම් කිසි කෙනෙක් අගෙවුවොත්, පිළිපැද්දොත් දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක අභිභව අතික්‍රමණයකට ලබන්නා වූ උතුම් අමා මහ නිර්වාණ ධාතුවත් මේ භවයේදීම දැක ප්‍රත්‍යක්ෂ කිරීමට අවකාශයේ ශක්තිය ලැබෙනවා නියතයි. මේ ඔබට ඔබ පිහිට කරගන්න අත් දීපා විහෙරත තමන්ට තමන් ආලෝකයක් වෙන්න කියලා මේ කියා දෙන බුදුබණ පදයේ තමන් ඒ විදියට අධ්‍යයනය කරන්න. ලෝකේ දිහා බලන්න එපා, අනුන්ගේ පිරිසුදු අපිරිසුදුකම් බලන්න එපා, තමන්ගේ පිරිසුදුකම් භාවයම කල්පනා කරගෙන වැඩ කරන්න. මොකද හේතුව කාලය ඉක්මනින් ගෙවි යනවා, වයස ඉක්මනින්ම ගෙවි යනවා, ලෙඩ රෝගා පීඩා අනතුරු නොයෙකුත් දුක් ගැහැට මේ සමාජයේ තියෙනවා. ඒවා තුළින් කොයි වෙලාවෙ අපිට විපතක් වෙයිද කියලා අපි දන්නේ නැහැ. අප්‍රමාදීව ධර්මයේ මං අදාද අවබෝධ කරගන්න ඕන කියලා මහන්සි වෙන්න අපි කැප වෙලා ඉන්න ඔබට අනුශාසනයක් කරන්න. ඕනම වෙලාවක අපිට මේ ධර්මයේ පිළිබඳව විශාල ගැටලුවක් ඇති වෙනවා නම් අපිට කතා කරන්න, මැසේජ් එකක් දාන්න බය වෙන්න ඕනේ නැහැ. අපි මේ පිළිබඳව කල්පනා කරලා ඇත්තන්ට දිය යුතු උත්තරයක් වේනම් ඒ උත්තරය අපි ලබා දෙනවා, සුදුසු උත්තරය. මොකද අපේ බලාපොරොත්තුව, අපේ මේ වෙහෙසේ බලාපොරොත්තුව කවුරුන් හෝ ධර්මයේ ප්‍රතිලාභය ලබනවා දකින්න ලබાવી කියන බලාපොරොත්තුව හැමතිස්සෙම තියෙන්නේ. ඒක තමයි අපිට සතුට. හැබැයි කවුරුවත් අපිට මේ නිකම් තමන් කැමති නැත්තම් ධර්මයේ දකින්න අපිට කවුරුවත් බලහත්කාරයෙන් දක්වන්න බෑ. තමන්ගේ හිත ඇතුලේ ඒ කැමැත්ත පහළ වෙලා නැත්තම් අපිට කවුරුවත් දක්වන්න බෑ. අපි දක්වන්න ලෑස්ති නෑ. ඔබ දකින්න සූදානම් නම්, ඔබ ඉදිරියෙන් මේ මඟ ගමන් කරනවා නම් අපි පසුපස ඉඳගෙන ඔබට මඟ කියා දෙන්න. ඔබ යන ගමන් මගට අපි බලබලා මඟ කියා දෙන්නම් ඉස්සරහට යන්න. මොකද ඒ ගමන් මඟ එහා කෙළවරේ ඉඳගෙන කියන්නත් පුළුවන්, මෙහා කෙළවරේ ඉඳගෙන කියන්නත් පුළුවන්, මැද ඉඳගෙන කියන්නත් පුළුවන්. මොකද ඒ ගමන් මගේ මුලක් දන්නවා, මැදක් දන්නවා, අගක් දන්නවා, පරිපූර්ණ වශයෙන් දන්න නිසා. ඉතින් අපිට මේ කාටත් මේ බුද්ධ ශාසනය තුළ අපේ හාමුදුරුවරුන්ටත් අපිටත් ධර්මය වෙනුවෙන් කලකෝලහල කරගෙන බැන වැදීගෙන වෛර කරගෙන ඉරිසියා කරගෙන මේ ඔක්කොම කරගෙන ඉන්න තියෙන්නේ තව අවුරුදු 50ක් විතර. තව අවුරුදු 50කින් පස්සේ සියලුම චෛත්‍ය රෝසර් කරලා ඕව ඇතුළේ තියෙන රත්තරම් බඩු ටික අරගන්නවා. ඈව බෝධින් වහන්සේලා ටික ඔක්කොම කපලා දාලා රංගට වල ටික අයින් කරලා දාලා මේක අමුතුම ලෝකයක් බවට පත් වෙනවා. ඒ නිසා බෞද්ධයන්ට ඉන්න බැරි, බුද්ධාගම අදහන්න බැරි රටක් බවට නිර්මාණය වෙනවා. ඒ නිසා අපේ ස්වාමීන් වහන්සේලා මේ හාමුදුරු අතර ගහගන්න නැතුව, දායකයෝ අතර ගහගන්න නැතුව අපි ඔක්කොම බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ කියලා කල්පනා කරලා අනේ අපිට තව ජීවිත කාලේ නොටික කාලයයි තියෙන්නේ, මේ බුද්ධ ශාසනයත් මේ දෙරණේ අනේ මේ පවතින තාටික කාලයයි කියලා අර පොපියුලේෂන් එක පොඩ්ඩක් බලලා ජීවත් වෙන්න පුරුදු වෙන්න කියලා මම සීලම මහා සංඝ රත්නයේ දීපා නැවත ඉල්ලීමක් කරනවා. අනේ හාමුදුරනේ තව පුදු 50ක් අපි ගහගනි, ඊළඟ ඉතින් ගහගන්නත් හාමුදුරු කෙනෙක් නැහැ. ඒ කාලෙට හිතේවි අපිට අනේ ගහගන්නවත් හාමුදුරු කෙනෙක් හිටියනම් අපිට කියලා, බැනගන්නවත් දායකේ හිටියනම් අපිට කියලා. අර හාමුදුරුවන්ගේ සම්පදාය, මේ හාමුදුරුවන්ගේ සම්පදාය, අර සූත්‍ර සම්පදාය, මේ සූත්‍ර සම්පදාය, හැම සම්ප්‍රදායකින්ම ඒ ක්‍රමවේදයක් එහාට පිහිට නොයේ ධර්මයේ කියන. දැන් කෝට්ටේ දේවානන්ද හාමුදුරුව දේශනා කරේ වෙනම ක්‍රමවේදයක්, ශෛලයක්, ප්‍රතිපත්ති ක්‍රමවේදයක්. ඒ උන්වහන්සේට ආවේනික ක්‍රමය. ඒකත් එක බැනගන්න එපා. ඒක ක්‍රිෂ්ණමූර්තිතුමා කියන්න ගියාම මේ විමුක්තිය ගැන ඒ විදියට කියන්නේ. ඒක මූජි කතා කරන්න ගියාම ඒක ඒ විදියට. ඒක ටොලේ මහත්තයා කතා කරන්න ගියාම ඒක විදියට එයා කතා කරන්නේ. එතකොට අපේ අචංචා ස්වාමීන් වහන්සේ කතා කරන විදිහ ඒ ක්‍රමවේදයක්. ඒක මහශිෂ්‍යාඩෝ ස්වාමීන් වහන්සේ කතා කරන විදිහ ඒ ස්වාමීන් වහන්සේලා ඒ ක්‍රමවේදයක්. ඒ තමන් ගත්ත යම් කිසි ක්‍රමවේදයකට ඒක ගැලපුණ නැහැ කියලා ඉවරල ඒකත් එක හැන කුටා ගන්න ගහමරා ගන්න ලැස්ති වෙන්න එපා. දැන් ලාමා ස්වාමීන් වහන්සේලා කරන ක්‍රමවේදී වෙනස්. උන්වහන්සේලාට ධර්ම අවබෝධය කරද්දී උන්වහන්සේලා ඉන්න වටපිටාවත් එක්ක උන්වහන්සේලාට අනිවාර්ය ව්‍යායාම. මොකද හේතුව? සීතලෙන් ගල් වෙන ශරීර තියෙන්නේ. එතකොට අර මහා මේ හිම කඳු උඩ ඉඳගෙන ව්‍යායාම කරන සම්ප්‍රදායක් නොවුනනම් මැරෙනවනේ. අපි වගේ හාමුදුරුන්ට ඉන්න බෑ කියලා. ගල් වෙලා මැරෙලා යනවා, ලෙඩ රෝග හැදෙනවා. අනිවාර්යෙන් ඒගොල්ලන්ට වෙනවම වැලි තලාවක් හදලා වෙනවම ගහ ගන්න මේ කරණම් ගහන්න පිලුම් ගහන්න තැන් හදලා තියෙනවා. මොකද හේතුව? ඇඟ මේ අර සීතලෙන් මුදව ගන්න. නමුත් අපි ඒ සම්ප්‍රදායත් එක්ක බලලා ආපෝ මුං හාමුදුරුවෝ දර කරණම් ගන්නවා කියනවා. උන්නාන්සේල පොර වදනවා, කරණම් ගන්නවා, අර කුම්ෆු වගේ ශාස්ත්‍ර හදාරනවා. ඒ නිසා ඒව ගැන බොහෝම විද්‍යාත්මකව නුවණැසින් බලන්න අවබෝධ කරන්න බුදුහාමුදුරුවෝ කියන්නේ මේ කාය දණ්ඩයක් නෙමේ. සිවුර පොරොල යන හැටිවත් මේ කකුල් දෙකේ දෙරපු දානෝද නැද්ද කියලාවත් දාන පාත්‍රයේ වළඳනවද පිඟානේ වළඳනවද මොකද්ද බලන්නවත් නෙමේ. ඒව භෞතික ප්‍රතිපත්ති. ඒ ප්‍රතිපත්තිත් අපි යම් ආකාරයකට හැකියා අන්දමට පලාතේ හැටියට වෙලාවේ හැටියට ඒවත් අපි පුළුවන් තරම් රැකගෙන ආරක්ෂා කරගෙන ඒව තුල අන්ද නොවි නුවණ වර්ධනය කරගන්න, සිත දියුණු කරගන්න උත්සාහ කරන්න කියන කාරණේ අපි මතක් කරමින් හැම දිනාටම මේ උතුම් පොහෝ දවසේ ධර්මානුසංස බලය සිළු දනාට නිවන් පිණිස වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. අද දවසේ බොහෝම මෙති සිටින් ලුවපුර පසළොස්වක පොහෝ දවසේ දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නට යෙදුනේ පින්වත් වෛද්‍ය දිස්නා මුදලිගේ පින්වත් මැතිනිය. බලාපොරොත්තු බවට පත්වන්නේ පින්වත් ජයවිලාල් සිල්වා මැතිතුමන්ට පුණ්‍යානුමෝදනා කරන්න. එතුමාගේ ආත්ම භාවයේ සුවපත් වේවා. 2015 මැයි මාස 22 වෙනිදා අපාතරින් සමුගත්තා. විවිධ ලෙඩ රෝග නිසා, පීඩා නිසා අපි කාටත් කොයි දවසේ කොයි මොහොතේ සමුගණීමට සිදු වෙනවද දන්නේ නැහැ. මෙලෙවින් කරගන්න තියෙන සද්ධර්මයක් මුණ ගැහුණාම අප්‍රමාදීව ගොඩනගා ගන්න. ඉතින් සමහර වෙලාවට අපි වෙනවත් මෙතනියන් මතක් කරනවා, අනේ මේ අපිට තිබුණනම් මේ ධර්මයේ මුණගස්සන්න, අහන්න වටපිටාවක් සලස්සන්න තිබුණනම් කියලා හිතෙනවා කියලා. ඉතින් ඒ වගේ තමයි අපිට කාටත් සමහරලාට හිතෙනවා අනේ අපි ප්‍රමාද වුණේ ඇයි කියලා හිතෙනවා. මේ ළඟපාතේ ඉඳලා සමහර අය මේ ස්ථානේ දන්නේ නැතුව අනේ හාමුදුරනේ අපි මේ ළඟපාතේ හිටියේ අනේ දැනගත්තේ නෑ ඔබ වහන්සේ මෙහි වැඩ ඉන්නවා කියලා, මේ වන් බණ ටිකක් කියනවා කියලා දැනගත්තේ නෑ කියලා පස්සේ සන්තාපයට පත් වෙන අයත් ඉන්නවා. ඉතින් කෙසේ හරි මේ මෞපියන්ට ජීවිතෝන් අතර ඉන්න අයට අපි අප්‍රමාදීව ධර්මයෙන්ම දෙන්න ඕන. වෙන කිසි දෙයක් දීලා වැඩක් නෑ. පරිපූර්ණ කරන්න බෑ. ධර්මයෙන් විතරයි පරිපූර්ණ කරන්න පුළුවන්. ඉතින් අපාතරින් සමුගත්තට පස්සෙත් අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි පින්නතුනේ මේ ධර්ම දානයේ සියලු දානයන් පරදවා යන දානයක්. ඒ දාණයට යම් කුසලයක් ඇති කරගන්න පුළුවන් මට්ටමට ඒ දවසේ ඒ දායකත්වයක් දැක්කුවාම ඒකේ වටිනාකමයි අයිතිය තමන්ට තියෙනවා. ඒ අන්තර්ජාලය ඔස්සේ විකාශනය කරන ඒ කටයුතු වලටත් ආයතනික වශයෙන් යන විහෙදන් ආදී ඒවා දැරීමටත් ආදී කොට ඇති ඒ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා බොහෝ දෙනාට ධර්මයේ ඇස්වීම සඳහා ශ්‍රවණය කිරීමට යම් වරප්‍රසාදයක් ලැබෙනවා. එතකොට මේක දේශනාව යම් දහස් ගාණක් යම් දවසක අහනවා නම් ඒ හැම දවසකමත් තමන්ට ඒ කුසලාන සංස බලය ලැබෙනවා. ඒ අප අතරින් සමුගත්ත ඒ ජයවිලාල් පින්වත් මෙතුමන්ට අඩුවක් නැතුව මේ පින් අනුමෝදන් වේවා, සසර සැපයටපත් වේවා, ප්‍රාර්ථනේ බෝධීන් නිවනින් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.